2012 වසරේ 3 මාසේ 27 වෙනිදා භාවනා වැඩසටහන. මේ භාවනාමය වැඩසටහනින් අපි බලාපොරොත්තු වන්නේ නිවන් මඟ සාක්ෂාත් කරගන්න, පැහැදිලි කරගන්න. ඒ නිවන සාක්ෂාත් කරගන්න මෙතෝ මහන්සි වෙනවා ස්වාමින් වහන්සේ නමක් ඇඩේට මාගේ පුදුර ඉඳලා ඒ පිළිබඳව පින්නතුන්ට තතු කියලා දෙනවා, මාර්ග උපදේශය ලබා දෙනවා. මට හිතුණා අපේ පින්නතුන් විශේෂයෙන් කාන්තාවද විය ආහාර පානාදී තිම්පිසින එක ලංකාවේ හැමෝගෙම වගේ පුරුද්දක් සහ රාජකාරියක් බවට පත් වෙලා තියෙනවා. දැන් සාමාන්‍යයෙන් අපි කල්පනා කළා දානයක් වගේ හොඳ දානයක් පිළියෙල කරගන්න උදෑසන කීයට අපි නැගිටිනවද? නැගිටලා 4ට විතර, 4:30ට විතර වැඩ කටයුතු පටන් අරගෙන 6:30 වෙනකම් මේක අරගෙන එනකම් 7:30 වෙනකම් වැඩ, ඒ වෙනුවෙන් රාජකාරි වැඩ. මම කල්පනා කළා ඔය කාලේ සම්පූර්ණයෙන්ම ධර්ම අවබෝධයක් කරගන්න කෙනෙක් දවසක් ඉදෙව්වා පුළුවන්. ඒ නිසා ඔබ 3 වේලක් උයන කාලයේ දවසකට ඔබට සත්‍ය අවබෝධය වෙනුවෙන් ගවේෂණය කිරීම සඳහා යොදා ගන්න පුළුවන් නම් ඔබට සතියක් ඇතුළත නිවන් දකින්න පුළුවන්. 3 වේලක් උයන්න කැප කරන කාලය බලන්න මොන තරම් කාලයක්ද කියලා. ඇයි අපිට බැරි? එකක් අපි නොදන්න ගමන. නොදන්න ගමනක් යනකොට මේ චකිතයක් තියෙනවා. ඒක ගැන දන්නේ නැහෙනි. දැන් කවදාවත්ම නොගියපු නිවසකට ලිපිණියෙන් යන්න ගියාම හිතේ චකිතයක් තියෙන වරදීද කොහොම වේද කියලා කල්පනා කරනවා. නමුත් එයා ඒ පිළිබඳව, ඒ චකිතය පිළිබඳව සැලකිල්ලක් නැතුව ඒ ගමන ගියොත් එහෙම එයාට යම් වරදින මොහොතකදී මේ මාර්ග උපදේශයන් ලබාගෙන ඒ අදාළ නිවස සොයා ගන්නට පුළුවන්. ස්ථානයේ සොයා ගන්නට පුළුවන්. ඒ වගේම තමයි පින්නතුනි මේ ධර්මයන් පින්නතුන්ට ඒ සොයාගෙන යනවනම් ඉදිරියේදී හමු වෙන ගැටලු ප්‍රායෝගිකව තමන්ට පැන නගිනවා. ඒ පැන නගින ගැටලු निराකරණය කර ගැනීමෙන් අර සක්විති රජකමට වඩා සක්‍ර දේවේන්ද්‍රේකු ලබන ඒ සක්‍ර දිව්‍ය සම්පත්වලට වඩා චක්‍රවර්ති රාජ්‍යයට වඩා මහා උතුම් තත්වයක් මේ සංසාරේ ලබා ගන්න පුළුවන්. ඒ ධර්ම කරුණු තුනක් ප්‍රහාණය කිරීමෙන් සක්කාය දිට්ඨි, විචිකිච්ඡා, සීලබ්බත පරාමාස. දැන් ඔහොම සක්කාය දිට්ඨිය තීද්දි මට සක්කාය දිට්ඨිය නැතුව වගේ ඉන්න ඕන කියලා හැදුවට ඒක හරියන්නේ නැහැ. විචිකිච්ඡාව තීද්දි නෑ මං තදින්ම විශ්වාස කරන්න ඕන බුදුහාමුදුරුවෝ කියලා එහෙම විශ්වාස කරයි කියලා අර දේවාගම් විශ්වාස කරන්නේ. ඒ විදියට විශ්වාස කරයි කියලා නිවන් හම්බ වෙන්නේ නෑ. දැන් සමහර ඇත්තෝ කියලා දෙන්නේ ඒ විදියට තදින් බුදුහාමුදුරුවෝ විශ්වාස කරන්න, ධර්ම රත්නේ විශ්වාස කරන්න, සංඝ රත්නේ තදින් විශ්වාස කරන්න කියලා. එහෙම විශ්වාස කරලා වැඩක් නැහැ. ඒ කරන සාමාන්‍ය ආගම් වල තියෙන විශ්වාසනීය ක්‍රමවේදය. එමෙනි විශ්වාසයක් තියෙන අයට ඇත්තවත් නිවන් දකින්නම බෑ. එහෙම විශ්වාස කරලා හරියන්නේ නැහැ. ඒ විචිකිච්ඡාව එහෙම දුරු කරන්න බෑ. සීලබ්බත පරාමාස කියලා කියන්නේ තාම අපිට තියෙනවා ඒක හරියට ප්‍රත්‍යක්ෂ වුණ නැත්තම් කොයි විදියේද මේ සැනසිල්ල නිවන ලබා ගන්නට තියෙන ප්‍රතිපදාව කියන එක පිළිබඳවත් සැකයක් තියෙනවා. ඒකට කියනවා සීලබ්බත පරාමාස කියලා කියනවා. අපේ ජීවිතයේ සැනසෙල්ල එහෙම නැත්නම් අපේ විමුක්තිය මොන පැත්තකින් මොන විදියකට මොන ආකාරයකට හැදෙනවද කියන පිළිබඳව නිශ්චිත අවබෝධයක් නැහැ. ඒ ප්‍රත්‍යක්ෂතාවයට පත් උනේ නැත්නම් ඒ පිළිබඳව සැකේ තියෙනවා. ඒ සියල්ලම දුරු වෙනවා. දැන් අනිත් දෙක දුරු කරන්න උත්සාහ කරන්නම ඕනේ නැහැ. තමන් මුල් කාරණේ හරියට දුරු කරගත්තොත් අනිත් දෙක නැති වෙනවා ඉබේට. මේසෙ නැති කළොත් මේසෙ උඩ තියලා තියෙන බඩු ඔක්කොම නැති වෙනවද නැද්ද? නැති වෙනවනේ. ඒකට අපි කියන්න ඕනේ මේසෙ බඩු එකින් එක අයින් කරන්න කියන්න ඕනේ. මේසෙ අයින් කළාම මේසෙ මත තියෙන බඩු ඔක්කොම අයින් වෙනවාමයි. ඒව බිමට වැටෙනවා. එහෙමනම් මේ මේසෙ මොකද්ද? මේක තමයි ආත්ම දෘෂ්ටිය, සක්කාය දිට්ඨිය, මනස, මම. ඒ සක්කාය දිට්ඨිය කියන එක දුරු කරනකොට අනිත් ඔක්කොම ටික දුරු වෙනවා, කැඩෙනවා, බිඳෙනවා, ඒවා නැති වෙනවා. ඒ සක්කාය දිට්ඨිය දුරු කරගන්න බැරි වෙලා තියන්නේ ඇයි? මේක මහා පුදුම කාරණයක් බවට පත් වෙන්නේ ඒකයි. සාමාන්‍යයෙන් අපි ගලක් කුඩු කරන්නේ කුළු ගෙඩියකින් ගහලා. ගලකට වඩා ශක්තිමත් යකඩ ලෝහයක් පාවිච්චි කරලා ඒ ලෝහයෙන් පහර දීලා අර ඊට වඩා ඝනත්වයකින් යුතු, ඊට වඩා ඝනත්වයෙන් යම් තරමකින් අඩු ඝනත්වයකින් යුතු කළු ගලක් කුඩු කරනවා. නමුත් දැන් මෙතෙන්දිත් අපිට භාවිතා කරන්න සිද්ධ වෙන්නේ වගේම බලයක්. ධර්මයේ කියන බලය යොදනවා. ධර්මයේ කියන බලය යොදලා මේ මනස නැමැති උපාදානස්කන්ධ, මේකත් ගල් කන්දක් වගේ තමයි. බොහොම කැටි වෙච්ච, බොහොම ගොනු වෙච්ච, හරිම දරුණු, ගොරෝසු තමාගේ ජීවිතේ මහ බලයක්. ඔබ මිනිස්සු බොහොම තදින් අල්ලගෙන ඉන්නේ. ඕනම කෙනෙක් ආසයි විහිළුවට හරි කෙනෙක්ව වර්ණා කරා වලට ආසයි. ඕනම කෙනෙක් කැමති, කොච්චර ගැතර හිටියක් කමන්නේ, වා ඔයා අද හරි ලස්සනයිනේ කිව්වහම හා මේවන් සන්තෝසයි. ඈ ඔයා දැක්කහම බඩ පිරෙනවනේ. සමහරලාට වමනෙට ආවන් වගේ බඩ පිරෙනවා කිව්ව නෑ. ඒ කියන්නේ ඕනම කෙනෙක් කැමති වර්ණා කරා. ඒ කියන්නේ තදින්ම තමන් අල්ලලා ඉන්නේ. ඒ වගේම ඕනම කෙනෙක් කැමති එයාගේ හරි වුණත් වැරදි වුණත් හිද්දිනා ගන්න නම් පුළුවන්. මොකද කොයි පාර ගියත් ඔයා හිතන විදිහ හරි, ඈ ඔයා කරපු වැඩේ හරි. දැන් එයා හිත කය වචනේ යොදවලා මොනවා හරි දෙයක් දුර්වල දෙයක් කළාත් ඒකට කිව්වොත් ආ හොඳ වැඩක් කළේ කියලා කිව්වොත් එහෙම අර ආත්ම දෘෂ්ටියෙන් ගහණය වෙලා ඉන්න කෙනාට ඒක හරි අභිමානයක්. කිව්වොත් එහෙම වැරදි පෙන්නලා දුන්නොත් එහෙම ඇවිස්සෙනවා. වැරද්දක් පෙන්නලා දුන්නොත් ඇවිස්සෙනවා. ඒ නිසා දැන් ඔය ඇත්තෝ අල්ලගෙන ඉන්න දේවල් මොනවද කියලා බලන්න. ඔය අල්ලගෙන ඉන්න දේවල් වලට මෙසේ සිදු වේවා, මෙසේ සිදු නොවේවා කියන කරුණු දෙක හේතු ගන්නගෙන ඒකෙන් තමයි ආරක්ෂා කරගෙන ඉන්නේ. හොඩ කියන දෘෂ්ටි, දෘෂ්ටි නිකම්ම දෘෂ්ටි නෙමෙයි, මිත්‍යා දෘෂ්ටි. මෙසේ සිදු වේවා, මෙසේ සිදු නොවේවා, මිත්‍යා දෘෂ්ටි. මේක තදින් මේක වටා බැම්මක් හැටියට වැඩ කරනවා. මනස තුල වටේට වැඩ කරනවා. දැන් බලන්න ස්ත්‍රී පාර්ශවය හැම කෙනෙක්ම තමන්ගේ ස්ත්‍රී භාවය පිළිබඳව උපාදානයක් අල්ලාගෙන ඉන්නේ. පුරුෂ පාර්ශවය පුරුෂ භාවය පිළිබඳව දෙයක් අල්ලාගෙන ඉන්නේ. දැන් අපි කිව්වොත් එහෙම පුරුෂයන්ට වඩා ස්ත්‍රීම් උතුම්ය කියලා කිව්වොත් පුරුෂයන්ට එක වේදනාවක් බවට පත් වෙනවා. එහෙම නැත්නම් ස්ත්‍රීන්ට වඩා පුරුෂෝතුම්ය කියලා කිව්වොත් එහෙම ස්ත්‍රී පාර්ශවයට වේදනාවක් ඇති වෙන එක පැත්තකට සන්තෝෂයක් ඇති වෙන එක පැත්තකට දුකක් ඇති වෙනවා. ඒකට හේතුව මම ස්ත්‍රියක් මම පුරුෂයෙක් කියලා අල්ලගෙන ඉන්නේ. ඒ ප්‍රධාන මේක තමයි භාව රූපය. එහෙම නැත්තම් ගතිය. ගති විමුක්ත කරන්න ඕනනේ. එතකොට අපි බලන්න ඕනේ ඇයි මේ ගතියක් අල්ලගෙන ඉන්නේ? ගතිය මොකටද අල්ලන් ඉන්නේ? අවිජ්ජාපච්චය සංඛාරා. ඒ ගති ලක්ෂණේ සකස්සුනේ අවිද්‍යාපච්චය. දැන් අපි ඕන මෙතෙන් විද්‍යාපච්චය සංඛාරා කරන්න ඕන. විද්‍යාත්මකව අවබෝධයටපත් කරන්න ඕන. මේ ඕනම පුජ්‍යලයේගේ විශාල නිවැරදි නුවණක් තියෙනවා. මේ නුවණ නිවැරදි දෙයින් තමන් පූර්ණත්වයටපත් කළේ නැති වුණාම තමයි ওই ගැටලු ඔක්කොම. දැන් සමාධිය තුල ගත්තොත් ගුරුවරයෙක් විසින් ශිෂ්‍යන්ට උගන්වනවා. දැන් මෙතෙන්දි තමාගේ ශිෂ්‍යයා ඇතුළේ ඉන්නවා. තමා ගුරුවරයෙක් වෙන්න ඕන. තමා ගුරුවරයෙක් වෙන හොඳම දේ තමයි තමාට තමා හොඳ ගුරුවරයෙක් වෙන්න ඕන. තමාට තමා හොඳ ගුරුවරයෙක් වෙන්න ඕන. එතකොට මේ මොළයට අදහසට ලබා දෙනව නිවැරදි සිද්ධාන්ත. සංසාරයෙන් ගෙනාපු අර විඥානේ වැරදි සිද්ධාන්ත මත ක්‍රියා කරනකොට අපි නිවැරදි සිද්ධාන්ත අරගෙන එයාට පෙන්නනවා හරි එක. දැන් අකුරු දන්න කෙනෙක් අකුරු නොදන්න සිසුවෙක් අකුරු ලියනකොට ඒ අකුරු වල පුංචි පුංචි වැරදි කරනකොට අර අකුරු ඉගෙන ගත්ත කෙනා අකුරු නොදන්න අර ළමයාට අකුරු කියලා දෙනවා. ඒ වගේ සංසාරයෙන් ගෙනාපු විඥාන පද්ධතිය වැරදි ස්වභාවයන් වැරදි සංකල්ප වැරදි දෘෂ්ටි අපේ මනසට සංසාරයෙන් ගෙනල්ලා එනකොට ගේන අරගෙන එනකොට ඒ පුංචි ළමයා වැරදි කරනකොට තමන් හොඳ ගුරුවරයෙක් හැටියට කියලා දෙනවා මේකේ විද්‍යාත්මක ස්වභාවය සහ යථාර්ථය සහ නිවැරදි ස්වභාවය මෙන්න මේකයි. එතකොට තමන්ට තමන් හොඳ ගුරුවරයෙක් බවට පත් වෙනවා. දැන් මේ මොහොතේ මේ බණ අහන්නේ උපාදානස්කන්ධයමයි. නැති කරන්න බලාපොරොත්තු වෙන්නේ උපාදානස්කන්ධයමයි. බලාපොරොත්තුව තියෙන්නේ උපාදානස්කන්ධයමයි. බලාපොරොත්තු නැති කළ යුතුයි කියලා අදහස ගන්නෙත් උපාදානස්කන්ධයමයි. එතකොට නැති කරන්නේ මොකද්ද? දැන් හොඳට බලන්න ඉතින්. නැති කල යුත්තේ උපාදානස්කන්ධයමයි. උපාදානස්කන්ධේ නැති කල යුතුයි කියලා අදහස් කරන්නේත් උපාදානස්කන්ධයමයි. ඊළඟට උපාදානස්කන්ධේ නැති කල යුතුයි කියලා ක්‍රියා කරන්නේත් උපාදානස්කන්ධයමයි. කොහොමද මේ අන්තෝ ජටා වහි ජටා ලිහාගන්නේ? මොකක් හිතලා බලන්න. හා ලේසි පහසු වැඩක් නෙමෙයි. ලේසි පහසු වැඩක් නෙමෙයි. තමා තුළම ඉඳගෙන තමා විසින්ම තමාගෙන් නෙගොඩ වෙනවා කියලා කියන්නේ ඒක ආශ්චර්යමත් දෙයක්. ලෝකේ කිසිම දෙයකට උපමා කරන්න බැරි දෙයක්. අපි ගමන හොයාගෙන යනකොට ඊට අදහල විදියට අපේ මනස පවත්වාගෙන යනකොට පුළුවන් කම ලැබෙනවා. ඒකට කරන්න තියෙන එකම දේ තමයි විදර්ශනා කරන්න ඕන. විදර්ශනා කරන්න ඕන. විදර්ශනා කරනවා කියලා කියන්නේ පරේක්ෂණය කරන්න ඕන. දැන් හොඳයි, තමන්ගේ පරේක්ෂණයන් වලට තමන්ගේ අවධානයට මේ කරුණු සියල්ලම එකතු පහදු කරගෙන අවධානයට අරගෙන තමන්ට තමන් ගුරුවරයෙක් වෙලා තමන් තමන්ගේ නිදහස් වෙන්න ඕන. මම මුලින් එක දෙයක් අහන්නම් බලමු. අපි මේගොල්ලන්ට මේ ඇත්තන්ගේ මනස තුල ජනිත කරගන්න ඕන වටපිටාව මොකක්ද කියන අදහස තියෙනවද බලන්න ඕන. ඒ කියන්නේ දැන් අපි නිවසක් තනනවා නම් ඒ නිවස තනන උවමනා කරන මිනිස්සයගෙන ප්ලෑන් එක අඳින මිනිස්සය අහන ඔබට ඕන මොන විදිහේ නිවසක්ද කියලා. ඒ කියන්නේ ඔබේ කැමැත්ත මොන වගේ දෙයක්ද? ඈ කොයි විදිහේ නිවසක් වෙන්න ඕනද කියලා මූලික සිද්ධාන්තයක් අහනවා. එයා කියනවා මට වටපිටාව පේන නිවසක් තියෙන්න ඕන. මට හොඳට වාතාශ්‍රය ලැබෙන නිවසක් තියෙන්න ඕන. මට හොඳට සාලේ කාමර ඉඩකඩ තියෙන නිවසක් වෙන්න ඕන. කාමර මෙච්චර ප්‍රමාණයක් ඉන්න ඕන, මෙච්චර පවුල් ගානක් තියෙනවා කියලා ඒගොල්ලෝ කියනවා. ඒ වගේ පින්වතුන්ටත් තියෙන්න ඕන මනස තුල ඇති වෙන්න ඕන මෙන්න මේ රටාව මගේ. පැහැදිලිනේ? නිවන කියලා මගේ මනස තුල ඇති වෙන්න ඕන මෙන්න මේ රටාවයි කියලා මේ පොතකින් අරගෙන වචනයක් කියන්නේ නැතුව තමන්ටම ඇති වෙන්න ඕන මෙන්න මේ වගේ රටාවක් තමයි මගේ මනස තුල පහළ වෙන්න ඕන. ඒ රටාව මොන වගේද කියලා බලන්නයි දැන් අපි සාකච්ඡා බලන්නේ, කරලා බලන්නේ, කියන්න බලන්නේ. ඊටාම කෙටියෙන් මගේ මනස තුල මොන වගේ රටාවක්ද ඇති වෙන්න ඕන කියලා කියන්න බලන්න මෑණියන්. නිරායස. ඔය මෑණියෝ කියන්නේ? ඔය මෑණියෝ? අත්හැරීමක්. ඔය මෑණියෝ? ඔය මෑණියෝ කියන්නේ? ඔය පාත්මයත් කියන්නේ එකඟ මොන දෙයකටද එකඟ වෙන්න ඕන? එකඟ කරන්න නම් දෙයක් තියෙන්න ඕන. මොන தත්ත්වයේ එකඟ වීමද? ඔබ කියන්නේ එකඟ වීම කියලා කියන්නේ මොකද්ද? මොකද්ද එකඟ බව කියන්නේ? නියම් මඟ අරමුණු කර ගැනීම. අරමුණු නැති තැනක නිවන තියෙන්නේ හැබැයි. ඔව්. ඊළඟට කියන්න අපේ මහත්තයන්, මගේ මනස තුල ඇති වෙන්න ඕන පසුබිම මේකයි කියලා. මොකද්ද? ඇත්ත ඇත්ත සැටියෙන් දැකීම. ඉතින් හොඳයිනේ. කියන්න බලන්න ඔය මෑණියෝ. සිතුවිලි කිසිවක් නැතිව Tamanට නිකන් පාඩුවේ සැහැල්ලුවේ රිලැක්ස් පිටේ ඉන්න තර බලවෘත්ති ඉන්නේ. ඒ මෑණියොත් කියන්න බලන්න. සෝ ඊළඟ මෑණියොත් කියන්නේ? බාහිර සිතුවිලි වලින් අයින් වෙලා ඉන්න. ඊළඟ කියන්නේ? ඔය පොතින් අරගත්ත වචනයක් කිව්වේ. තමන්ගේ එකක් කියන්න බලන්න. හොඳයි හොඳයි. ඒ කියන්නේ අපිට අර අපි තුල සජීවීව දහම තියෙන ප්‍රමාණයත් දැනුම තුල දහම තියෙන අයත් හොයාගන්න පුළුවන් මේ විදියට සාකච්ඡා කළා. මෙයා කතා කරන්නේ ආත්මීයවද දැනුමෙන්ද? දැනුමින් කතා කරන එක හරි පුස්සා වැඩක් නැහැ. අපි දැනුමින් බණ කියනවා, බණ අහනවා, ඒ දෙකම පුස්සා. එහෙම නෙමෙයි ඕන මිනිස්සෙකුගේ හද රිද්මයක්, ආත්මීය ධර්මයක් ඕන. ආත්මීය ධර්මයක් ඕන. ඉතින් ඇත්ත ඇතිසැටියෙන් පේන ඥානය මේ මහත්මයා කිව්වා. ඉතින් හරි, ඒක හොඳයි. ඊළඟට අපි තුල નિરાයාසයක්, බොහොම සැහැල්ලුවෙන් ඉන්න ඕනේ කියන નિરાයාසයක් තියෙනවා. ඒ નિરાයාසාත්මක ගුණය අපි තුල අධ්‍යාත්මික පරිවර්තනයක් වශයෙන් පහළ වුණාම ඒක හොඳයි. ඒක විශේෂ ලෝකෝත්තර ඥාන දර්ශනයක්. ලෝකෝත්තර ඥාන දර්ශනයක්. දැන් ඔයත්තන්ට ගන්න පුළුවන් ඉංග්‍රීසි භාෂාව පිළිබඳව ඥාන දර්ශනයක් නේද? ඊළඟට දමිළ භාෂාව පිළිබඳව ඥාන දර්ශනයක්, සිංහල භාෂාව පිළිබඳව ඥාන දර්ශනයක්. මොකද මේ ඥාන දර්ශනය ගත්තට පස්සේ මේ භාෂාව කියවන්න පුළුවන්. පැහැදිලිනේ? ඒක ඉතරා සමාන දෙයක්. ඒක සංස්කාරක ධර්මයක් නෙවෙයි. මම උපමාවක් හැටියට ගත්තා. ඊට සමාන නෑ නිවන. ඒ වගේම තමයි මේ නිර්වාණය පිළිබඳව ඇති කරගන්නෝ ඥාන දර්ශනයක්. ඊළඟට යාට ලෝකෝත්තර විෂය පද්ධතිය. කියව ගන්න පුළුවන්. ලෝකෝත්තර විෂය පද්ධතියෙන් ලෝකේ දිහා බලනකොට මොකද වෙන්නේ? ලෝකෝත්තර විෂය පද්ධතියෙන් ලෝකේ දිහා බලනකොට මේ ලෝකෝත්තර ක්‍රමවේදයට මේ ලෝකෙ පේනවා, මේ ලෝකෙ විඳිනවා, මේ ලෝකෙ ජීවත් වෙනවා. ලෝකෝත්තර ක්‍රමයට, ලෝකෝත්තර ක්‍රමයට විඳින්නේ කොහොමද? දැන් මම උදාහරණයක් ගමු. දැන් අපි මේ වටාත්ත පවන් සලන එකක්, මේක භික්ෂුන් වහන්සේලාත් පාවිච්චි කරනවා. මේක අපි ඉන්දියාවේ එහෙම බැලන්න ගියාම හැමෝම මිනිස්සුත් පාවිච්චි කරනවා. මිනිස්සුත් පවන් ගන්න පාවිච්චි කරන දෙයක් මේක. මේ වගේ නෙමෙයි අර තල්කොලින් අරගෙන මේ පැත්තට නැමිලා වගේ තියෙන එකක් හදලා අරගෙන මේක මිනිස්සුත් පාවිච්චි කරනවා. ඒ කාලේ ස්වාමීන් වහන්සේලාත් පාවිච්චි කරේ ෆෑන් තිබ්බේ නැහනේ, AC තිබ්බේ නැහනේ, කතා බහ කරනකොට දාටි දානවා. ඉතින් මේකෙන් පවන් සලමින් තමයි කතා බහ කළේ. හොඳයි, අපි මේ ලෝකෝත්තර ඥාණයෙන් දර්ශනයෙන් මේ වටාත්ත විඳ දරාගන්නේ කොහොමද? දැන් මම මේක උදාහරණයක් ගත්තාම මේ වටාත්ත වගේ දේවල් තමයි මේ ලෝකෙ හැමතැනම තියෙන්නේ. වෙනස් වෙනවා, වෙනස් වුණාට මේ වගේ දෙයක්. ඒ හැම එකම තියෙන්නේ වර්ණ, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ දේවල් තමයි තියෙන්නේ. එවන මේ වටාත්තෙත් ඒවා තියෙනවා. මේකෙත් හැඩතල ඔක්කොම තියෙනවා. හරි, අපි ලෝකෝත්තර දර්ශනයකින් මේක විඳ දරාගන්නේ කොහොමද? බලන්න කියන්න බලන්න ඉක්මනට. කොහොමද මේ වටාත්ත ලෝකෝත්තර වශයෙන් විඳ දරා ගන්න ඕන? විඳ දරා ගන්න. හා? හා? කිසි දෙයක් නැති විද්‍යය. අමෙන් කියන්න බලන්න. කිසිවක්ම නැහැ. ඔය මැනි ඔව්, මේක ලෝකෝත්තර වශයෙන් විඳ දරාගන්නේ කොහොමද කියලා. හොඳයි, අපි එතකොට මේක ලෞකික වශයෙන් අපි කොහොමද විඳ දරාගන්නේ? ලෝකීය වශයෙන් වටාපත. ඊළඟට තව බලන් සමන. ඊළඟට තව කියන්න පුළුවන් මේක ලංකාවේ නම් ඉතින් වෙන කවුරුත් පාවිච්චි කරන්නේ නැහැ. ස්වාමීන් වහන්සේලාට පාවිච්චි කරන්න තියෙන්නේ බණ කියනකොට පාවිච්චි කරන එකක් කියලා, පිරිත් කියනකොට ස්වාමීන් වහන්සේලා පාවිච්චි කරන දෙයක් කියලා කියන්න පුළුවන්. ලෝකෝත්තර වශයෙන් දුටුවා දුටුව පමණයි. මේ තත්වය තියෙනවනම් ඒ වගේ තත්ත්වයක් ක්‍රියාත්මක වෙන කෙනෙක් තුළ සිද්ධ වෙන යථාර්ථය, සිද්ධ වෙන ස්වභාවය ගැන පොඩ්ඩක් පැහැදිලි කිරීමක් කරන්න මේ සූදානම. ලෝකෝත්තර දර්ශනයක් තියෙන කෙනාගේ ලක්ෂණය තමයි මේ දහරු චීවර කියන කෙනාට බුදුහාමුදුරුවෝ දේශනා කළේ දුටුවා දුටුව පමණයි. ඒක හරි ගැඹුරු වචනයක්, සරල දෙයක් නෙමෙයි. හිතන්න එපා මේ ඔය ඇත්ත තේරුම් අරගෙන තියෙන විදිහ හරි කියලා. මේක මහරහතන් වහන්සේ නමක් නිර්මාණය කරපු ගාථාවක්. ඈ, දිත්තේ දිත්තමත්ම් භවිස්සති කියන මේ වචනය මහරහතන් වහන්සේ කෙනෙක් නිර්මාණය කරපු ගාථාවක්. ඔයත් හිතන්න එපා ඔයත් තේරුම් අරගෙන ඉන්න විදිය හරි කියලා. දුටුවා දුටුව පමණයි කියලා අපි සිංහල වචනෙට එක ගත්තාම දුටුවා දුටුව පමණයි. ඒ විදියට දැකලා නැහැ ඔයත් ජීවිතේට කිසිම දෙයක්. තේරුණාද? ඔය ඇත්ත ජීවිතේ කවමදාකවත් දුටුවා දුටුව පමණයි කියන ක්‍රමයට දැකලා නැහැ. ඒ ක්‍රමයට දැක්කනම් දකින්නේ, දකින්නවනම් දකින්නේ රහතන් වහන්සේ ළඟ. මොකන්ද මේ දුටුවා දුටුව පමණයි කියලා කියන්නේ? හොඳයි, ඔන්න විග්‍රහ කරන්න දුන්නොත් ඇත්ත විග්‍රහ කරන ක්‍රමය මොකද්ද කියලා මම දන්නවා. නමුත් ඔන්නම් අහලා බලන්නත් පුළුවන්. මොකද්ද දුටුවා දුටුව පමණයි කියලා කියන්නේ? කියන්න බලන්න මෑණි. තවන්න තේරෙන විදියට කියන්න. ඔව් කියන්න. ආව හිතට ගන්න නැතුව අයින් කළා. ඊළඟට මෑණි කියන්න. ඔව්. හා? දුටුවා දුටුව පමණයි. ඔව්. ඊළඟට කියන්න. අල්ලා ගැනීමක් නැහැ. ඉතින් මන් දන්න ඔය ටික තමයි කියන්නේ කියලා. ඔය ටික තමයි කියන්නේ කියලා මං අර ප්‍රශ්න කරලා බලනවා කොයි එකට කොහොමද පිළිතුරු කියන්නේ. ඔය ටික තමයි කියන්නේ කියලා මන් දන්නවා. ඔයිට වඩා දෙයක් කියන්න බෑ. ඔයන්ට බලාගන්නේ අර හිතේ රැඳුනට පස්සේ හිතේට පැමිණියට පස්සේ මේ දේවල් හිතේම චිත්ත රූපයක් මවල හිතේම ඒක දානවා. හිතේම තියෙන කුණුබක් කියන්නේ ඒ කුණුබක් කියට දානවා. එතකොට එයා හිතනවා හරි මම දුටුව පමණයි, දැන් මම ඒකට ආස නැහැ, ඒක තියෙන්නේ කුණුබක් කියේ. හැබැයි හිතේම තමයි ඒ තමන් කසලා දහන කුණුබක් කියක් තියෙන හිතේමයි. තමන් ප්‍රතික්ෂේප කරන දේනේ කසල භාජනය කියලා කියන්නේ ඒක. කසල භාජනයට දාන්නේ නැහැනේ, අනුමත කරන දේ. නිවසේ වුණත් ප්‍රතික්ෂේප වෙන කොටස තමයි කසල භාජනේ තියෙන්නේ. කිචන් එකේ වුණත් කසල භාජනේ ඇතුලේ තියෙන්නේ ලෙලි පොතු ඒවා තියෙන්නේ. ඇයි? හේතුව ප්‍රතික්ෂේප වෙන දේවල්, අයින් වෙන දේවල්, හොඳ දේවල් අපි දන්නවා. ඒ වගේම මතක තියාගන්න නිවස ඇතුලේ මේ වගේ කුණු භාජනේ තියෙන්නේ, ওই ප්‍රතික්ෂේපය කළාම වැටෙන භාජනේ තියෙන්නේ තමන්ගේම හිතේ. ඒක හොඳට මතක තියාගන්න. එරුම් ගන්න නැහැ ගොඩක් අය. එයා හිතනවා හරිනේ මං ආස නැහැනේ, මං ඔක්කොම ප්‍රතික්ෂේප කරලානේ තියෙන්නේ. ඒක සංස්කාරකයිනේ. ඒක පොදෙන් මේ ගහගෙන යන්නකෝ. මොන මං කියන්නේ කියාගෙන යන්න. ඒ හිත ඇතුළෙමයි ඒ ප්‍රතික්ෂේපේ වැටෙන. දැන් දුටු පමණ මං ඕක ගන්නෑ, මං හිතට ගන්නෑ. අද අතහැරලා දානවා. ඒකට මම නැවත බැඳෙන්නේ නැහැ. මේ ආකල්පය. මේ ආකල්පයකින් ඉඳලා ඒ දැක්කහම, හිතක් ආවහම ඒක අපි හිතෙන් ප්‍රතික්ෂේප කරලා දානවා. ප්‍රතික්ෂේප කරලා දැම්මහම ඒක වැටෙන්නේ තමන්ගේම හිතේම තියෙන කුණු භාජනයට. හරි, අපි ඒක අනුමත කරනවා. එතකොට ඒක තමන්ගේ හොඳ භාණ්ඩ තියෙන භාජනයට වැටෙනවා. ඒ භාජන දෙකම තියෙන්නේ තමන්ගේ හිතේ. දැන් එහෙමනම් මේ වටාපත දැක්කහම ඔබ මේක ප්‍රතික්ෂේප කරනවා නම් ඒත් ඔබේ හිතට මේක ගත්තා. ඔබ මේක අනුමත කරනවා නම් ඒත් ඔබේ හිතට ඔබ මේක ගත්තා. එහෙමනම් දැන් මොකද්ද කරන්න තියෙන්නේ? ඔව්. දැන් අපි සාමාන්‍යයෙන් යථාර්ථවාදී දර්ශනයකට පත් නොවුනොත් එහෙම හරි මම මේ වඩාත් දිහා බලන මධ්‍යස්තව ඉන්නවා. කොහොමද මධ්‍යස්තව ඉන්නේ? මධ්‍යස්ත වේදනාවක් අයිති වෙනවා. මධ්‍යස්ත වේදනාවකට අයිති වෙනවා. දැන් ඒ දෙකෙන් සම්පූර්ණ නිවැරදි විදියටම අයින් වුණොත් එහෙම හරි ඒ කතාව. ඒ මධ්‍යස්තයි කියන එක සැකසෙන්නේ දෙකෙන්. ඒ දෙක අයින් වුණොත් මැද එක නැහැ. එහෙම නැත්තම් සුඛ වේදනාව හරි අයින් කළොත් දුක් වේදනාවක් නැහැ. එහෙම නැත්තම් දුක් වේදනාව පමණක් අයින් කළොත් සුඛ වේදනාවකුත් නැහැ, මධ්‍යස්ත වේදනාවකුත් නැහැ. ඒ ක්‍රමයට බැලුවහම ඒක හරි. අර විදියට බැලුවහම මෙතන තියෙනවා මධ්‍යස්ත වේදනාවකුත් තියෙනවා. හැබැයි මේ වේදනාවන් තුනෙන් එකයි අයින් වෙන්න ඕනේ. අනිත් දෙක නැතින නිතරම. මධ්‍යස්ත භාවය කෙනෙක්ගේ තුල නැති වුණොත් එයාට සුඛත් නැහැ, දුකත් නැහැ. හරිනේ? ඒ වගේම දුක් වේදනාව නැති වුණොත් එයාට සුඛ වේදනාවක් නැහැ. සුඛ වේදනාව නැති වුණොත් එයාට දුක් වේදනාවක් නැහැ. හරි ලස්සනයි ඒ දෙය. හරි ඉගෙන ගත්තා නම් හරියට මේ ජීවිතේට හරි වටින කාරණයක් බවට පත් වෙනවා. දුටුව පමණයි කියලා කියන්නේ ඒක ළඟට ඒ වචනේ එන්න. ක්‍රමානුකූලව වචනේ එන්න. දුටුව පමණයි. ඕ හිතන්න නැතුව ඉන්නේ. මේ දේවල් තමයි දැන් උත්තර වශයෙන් හැමෝම දුන්නේ. දුටුව පමණයි. හොඳට බලන්න, ඒක තේරුම් අරගන්න උත්සාහ කරන්න. දුටුව යනු කුමක්ද? ඒක ඉස්සෙල්ලා ගන්නකො විමර්ශනයේද. මොනවද මේ දුටුව කියන්නේ? මොකද්ද දකින්නවයි කියලා කියන්නේ? දකින්නවයි කියලා කියන්නේ හැඩ වශයෙන් දැක්කා. වර්ණ වශයෙන් දැක්කා, ගන්ධ වශයෙන් දැක්කා, රස වශයෙන් දැක්කා, ශබ්ද වශයෙන් දැක්කා, ස්පර්ශ වශයෙන් දැක්කා. ඔය සියල්ලගෙන්ම හරි කොටසක් හරි දැක්කා. දැන් අපි ඇසින් දකිනකොට හැඩ සහ වර්ණ වශයෙන් දකිනවා ප්‍රධාන වශයෙන්. ඒ දෙකෙන් මුලින්ම අහුවෙන්නේ නේද? දැන් අපිට වඩාත් දෙහා මේක ගඳ සුවඳක් එන්නේ නැහැ නේ. ගඳ සුවඳක් නැහැ. ඉතින් ඒ නිසා අපිට හැඩ සහ වර්ණ වශයෙන් එනවා. පුජ්‍යලේ දිහා බැලුවාම හැඩ සහ වර්ණ වශයෙන් එනවා. ඒ හැඩ සහ වර්ණ වශයෙන් එන එක අපි ඔන්න දකින්නවා කියන දේ තේරුම් ගන්න කාරණාවක් බවට පත් කරගත්තා. දකින්නවා කියන්නේ අන්න ඒකටයි. එහෙත් දුටුවා දැකීම පමණයි කියලා කියන්නේ මොකද්ද? දැකීම පමණයි. ඒ කියන්නේ මේ මම දැක්කා, මම හිතට මුකුත් ගත්තේ නැහැ කියලා කියනව නෙමෙයි. දැක්කා කියලා කියන්නේ ගත්තා. එයා වර්ණ දැක්කනම් ඒ වර්ණේ විඳලා ඉවරයි. විඳින්න නැතුව දකින්න බෑ, දකින්න නැතුව විඳින්න බෑ. එයා හැඩේ දැක්කනම් ඒ හැඩේ විඳලා ඉවරයි. ආයි කිසි කතාවක් නෑ. ඈ කිසි කතාවක් නෑ. ඒ හැඩේ විඳලා ඉවරයි. දුටුව පමණයි කියලා කියන්නේ තාම ගැඹුරට ළඟින්ම ආවොත් එහෙම එයාගෙන් ඇහුවොත් ඔබ දුටුවද? නැත ස්වාමී. මම දුටුවේ නෑ. දුටුවේ නැද්ද? දුටුවා ස්වාමී. දුටුවා. ආයේ ඔතබ දුටුවද? දුටුවේ නෑ ස්වාමීනි. දුටුවේ නෑ. ඇයි දුටුවේ නැත්තේ? ඇයි දුටුවේ? දුටුවා කියලා කිව්වේ කණ්ණාඩියේ හෙවණැල්ලක් පැදිලා යනවා. ප්‍රසිද්ධ තැන්වල කණ්ණාඩි තියෙනවා. අපි BMI CH එකේ වගේ තැන්වලත් තියෙනවනේ බාත්รูම් වල කණ්ණාඩි. ඔය කණ්ණාඩියේ ලක්ෂ ගාන මූණ බලනවා. එකක් අත තියෙනවා. එක මූණක් අත ඉදිරියලා තියෙනවද කණ්ණාඩියේ? නෑ. රහතන් වහන්සේගේ දර්ශනයයි. හරිනේ? දුටුවේ නෑ කිව්වේ ඒකයි. දුටුවද? ඔව්, හෙවණැල්ල වැටුණා. මෙහෙම හෙවණැල්ලක් ගියා. ඒ ක්‍රියාවලිය පුහුදුම් පුජ්‍යලයකට කරන්නට බෑ. කිසිසේත්ම කරන්නට බෑ ඒක. Tamanta කැඩපතක් මෙන්න ඉන්නට පුළුවන් කමක් නෑ. ඒකට හේතුව ඔහු විඥාන නිරෝධය කරපු නැති නිසා. විඥානයකින් යුක්ත ඉන්නෝ සංඥා නිරෝධයට පත්ුනේ නැති නිසා තමන් ඉතින් කන්නාඩියක් හැදෙට හිටගෙන හිටියොත් ඒ ඉස්සරහට ආපු ගමන් පේනෝ මේ මිනිස්සයා කැතයි. දැන් අම කන්නාඩියද? ආ මේ මිනිස්සයා ලස්සනයි. මේ මිනිස්සයා නම් පිරිමියෙක්. ආ මේ මිනිස්සයා නම් ගැහැණියක්. මේ මිනිස්සයා නම් වයසක කෙනෙක්. මේ මිනිස්සයා නම් තරුණ කෙනෙක් කියලා එන්නේ නැද්ද? එනවා. එතකොට දුටුව පමණයි කියලා කියන්නේ එතන අවිඥානික ක්‍රියාවලියක් තියෙන්නේ. සංඥා නිරෝධයයි. ඒක අවිඥානික කියලා කිව්වේ. සංඥා නිරෝධෝ. දැන් පටිච්ච සමුප්පාදේ එකක්වත් කියලා නැහැ මේ රෝධයක් කරගන්න කියලා. කියන්නේ උපාදාන කරගන්න. කියලා සියලුම දේවල් නිරෝධ කරන්නයි කියලා තියෙනවා. දුටුව පමණයි කියලා කියන්නේ ඇත්තෙම දුටුවේ නැහැ. ඇත්තෙම දුටුවේ නැහැ. ඈ දුටුවේ නැහැ. සත්‍ය අසත්‍ය දෙකම නැහැ. සත්‍ය විතරක් නෙමෙයි, සත්‍ය තියෙන්නේ අසත්‍යයත් එක්ක. දැන් ඒ නිසා මේ මම දේශනා කරන ධර්මයේ සත්‍යයක් නෙමෙයි. මොකද ඒක පිටිපැත්තේ අසත්‍යයක් නැති නිසා. තේරුණාද? මේ දේශනා කරන ධර්මයේ සත්‍යයක් නෙමෙයි. ඒකට හේතුව තමයි ඒ සැඟවිච්ච අසත්‍යයක් නැති නිසා. මේක වැරදි කියලා කාට හරි කිව්වොත් නෑ මේක වැරදි නෑ. කවුරු හරි මේක හරි කියලා කිව්වොත් නෑ මේ මඟ හරිත් නෑ. මේ මඟ මහත්වෝ පින්වත උපාසක උපාසිකාවනි, මේක හරි වැරදි දෙකම නැති මඟක්. ඒ නිසයි මේක ලෝකෝත්තර වෙන්නේ, ඒ නිසයි මේක ශ්‍රේෂ්ඨ වන්නේ, ඒ නිසයි කාටවත් මේ දහමත් එක්ක ගැටෙන්න බැරි. මේ දහම වැරදි කිව්වොත් එහෙම නෑ, මේ දහම වැරදි නෑ. එහෙනම් ඔය දහම හරි නෑ, මේ දහම හරිත් නෑ. දැන් මේ ලෝකේ කාට හරි ගැටෙන්න පුළුවන්ද මේ හරි වැරදි දෙකකට නැති දෙයක් එක්ක? බෑනේ. හරි වැරදි දෙකක් නැති එකට එකක් එක්ක ගැටෙන්න බෑ කාටවත්. ඈ අල්ලගෙන පැත්තක් තියෙන්න එපා නේ. ඈ මිනිස්සු ගැටෙන්නේ මේ ඉඩම මේ එක්කෙනා අල්ලගන්නවා, එහා පැත්තේ ඉඩම එහා පැත්තේ එක්කෙනා අල්ලගන්නවා. අල්ලගත්තට පස්සේ ඒ මැද තියෙන වැටකට රණ්ඩු වෙනවා. දැන් මේ මිනිස්සයත් ඉඩම අල්ලගෙන නැත්නම්, එහා පැත්තේ මිනිස්සයත් ඉඩම අල්ලගෙන නැත්නම් ඔගේ ප්‍රශ්නයක් වෙන්නේ නෑ. අල්ලගත්ත ප්‍රමාණය, අල්ලගත්ත කෝණය, අල්ලගත්ත රටාව, ඒ හැම දෙයක්ම අවිද්‍යාව පත්‍ය සංඛාරා, අවිද්‍යාවෙන් මනස තුල ඇතිවෙන දෙයක්. ඇයි අපිට ලෝකේ කෙනෙකුට පරදින්න බැරි? ඇයි ලෝකේ කෙනෙකුට අපිට පරාද වෙන්න බැරි? ඈ පරාදය තුලත් තියෙනවා යහපත් පරාජයන් තියෙනවා. බුදුරජාණන් වහන්සේ තරම් මේ පරාජය තුල පිහිටි කෙනෙක් නෑ ලෝකෙ කිසිවෙක්. උන්වහන්සේ නිවසක් ගානේ පිණිසිගා වඩිනවා කියලා කියන්නේ ලෝක සම්මතයෙන් ලොකු පරාජිත්වයක්, පරාජිත තත්වයක්. මිනිස්සුන්ගෙන් බැනුම් අහගෙන දෝෂාරෝපණ අහගෙන ධර්මයේ කියා දෙනවා කියලා කියන්නේ ලොකු පරාජයක තත්වයක්. තමන්ට වසලයා මුඩු මහාන කියලා බනිද්දි ඒවට නිහඬව ඉන්නවා කියලා කියන්නේ, ඒවට කාරුණික උත්තර දෙනවා කියලා කියන්නේ මේ ලෝකය තුල ලොකු පරාජිත තත්ත්වයක්. ලෝකය තුල ලොකු පරාජිත තත්ත්වයක්. ඇයි ලෞතර බුදු කෙනෙකුට මේ පරාජිත බව විඳින්න පුළුවන්, ඒ තත්ත්වය ලබන්න පුළුවන්? ඇයි? ඒකට හේතුව තමයි මේ ජය පරාජය කියන දෙකින් හිත්වා ජය පරාජය, අතාරින්න ජය පරාජය දෙක. අතහරින්න ජය පරාජය දෙකම අතහරින්න. දැන් ඔබට ඕන ජය ලබන්නද? කවදාවත් හම්බෙන්නේ නැහැ. මොකද ජයග්‍රහණයක් ලෝකයේ නැත පරාජයෙන් තොර. සුඛ වේදනාවක් නැත දුක්ඛ වේදනාවෙන් තොර. ඒ වගේම දුක්ඛ වේදනාවක් නැත සුඛ වේදනාවෙන් තොර. සුඛ වේදනාව ගොඩාක් ලබන අය දුක්ඛ වේදනාවක් ගොඩාක් ලබනවා. ජීවිතේ මහා අභිමානයකට ලක් වෙන අය ඒ අයම අනිත් පැත්තට හීනමානයට වැටෙනවා. මහා මාන්‍ය වෙනකොට හීනමාන්‍යයත් එයාලඟ තියෙන මේ පරිතාවට. දැන් මේ සම්මානිකුත් තියෙනවනේ මහා මාන්‍ය නේද? මේ ඒ නිසා ඒ ද්වාකාරය නිතරම ක්‍රියාත්මකයි. එහෙමනම් දුටුවා දුටුවා පමණයි කියලා කියන්නේ. දුටුවේ නැහැ. ගැඹුරට ළඟටම එන්නේ මේ වචනය හොඳට විදර්ශනා කරලා බලන්න. දුටුවේ නැහැ. දුටුවේ නැති මට්ටමට ආවනම් අන්නේ දුටුව දකින් නැති තැනින් ලෝකය අවදි කරගන්න පුළුවන් වුණොත්, හොඳට ඇස අරගෙන ඉන්න පුළුවන්, කනනාසයේ දිව ශරීරය අරගෙන ඉන්න පුළුවන්, බලාගෙන ඉන්න පුළුවන්, නමුත් පේන්නේ නැහැ මොකවත්. කිසිම දෙයක් පේන්නේ නැහැ යාට. ඒ නිසාම තමයි යා තාම සතුටෙන් ඉන්නේ. වේදනාත්මක ගුණය විඳිනකොට මහා පීඩාවක් හිතට, කොච්චර හරි හිතේ මැසිමක් වගේ එක වැඩ. අර මුකුත්ම දකින්නේ නැහැ. ඇස් තිබුණට අන්ධේ කුමෙන්. ඒකයි වහලා තියෙනනේ භාවනා මධ්‍යස්ථාන බෝඩ් වල ගහලා තියෙන කන් තිබුණට බීරෙක් වගේ නාසයේ තිබ්බට ගඳ සුවඳ දැනෙන්නේ නැති කෙනෙක් වගේ දිව තිබ්බට රස නී රස දැනෙන්නේ නැති කෙනෙක් වගේ ගත තිබ්බට සුව පහසු අපහසු ඔය ඔක්කොම දැනෙන්නේ නැති කෙනෙක් මන තිබ්බට දුක සතුට දැනෙන්නේ නැති කෙනෙක් බවට පත් වෙනවා. අන්න එතන ලොකු සැනසෙල්ලක් නැද්ද? එතන තමයි අර පාඩුවේ ඉන්නවයි කියන එක තියෙන්නේ. එතන තමයි පාඩුවේ ඉන්නවයි කියන එක තියෙන්නේ. දැන් අපි සිතුවිලි නතර කරගන්න සිතුවිලි එන්නේ නැතුව ඉන්න ඕනේ කියලා උත්සාහ කරන්න එපා. සිතුවිලි එනවා. සිතුවිලි එන්නේ සිතුවිලි කියලා කියන්නේ පොඩි ටයිමර් එකක් වගේ අපේ මේ මනස. අපි මේ මනසට මොලේට දුන්නාම ටයිමර් එකට එක එක වැඩ අපි දෙනවා, කාල සටහන දෙනවා. මේ නෝට්බුක් එක දෙන්නේ මොලේ. අපි පොතේ තියෙනවා. පොතේ ලියුවට කොහෙද තියෙන්නේ? මොලේ තියෙන්නේ. අර වෙලාවට හරද මේ වෙලාවට මේක, මේ වෙලාවට මෙහෙම කරන්න ඕන, අර වෙලාවට අර කරන්න ඕන, අතන කොහොම වෙයිද දන්නේ නැහැ. මෙතන ඒ ප්‍රශ්න ගොඩකුත් එක්ක දෙන්නේ නෝට්බුක් එකේ කරුණු දෙනවා. ඒ වෙලාවට වාහනේ දන්නේ නැහැ, මේ වෙයිද දන්නේ නැහැ, වේලාසනින් පන්තියට දන්නේ නැහැ, බස් එකේ තියෙද්ද දන්නේ නැහැ කියලා ඒකෙත් මහා ප්‍රශ්න ජාලාවකුත් එක්ක ලොකු පත්තරයක් තමයි දාන්නේ. ඉතින් ওই පත්තරේ නිතර වැඩ කරන්නේ නැද්ද ඊළඟට? ආවහම මොකද බලන්නේ? අර ඊළඟ එක බලන්න ඕනේ, ඊළඟ පෙරපිටුව කරලා බලන්න ඕනේ කියලා ඔන්න බලන. ඔන්න ඕකට තමයි හිතනවා කියලා කියන්නේ. ඔය නෝට්බුක් එකට දාන ඒවා ටිකක් අඩු නම් තේනවා. දැන් මම බලලා තියෙනවා අපි ඉලක්කයක් කරගෙන වැඩ කරන්න ගියාම හරිම අමාරුයි. මම හිතනවා දැන් ඔන්න 8ට භාවනා වැඩසටහන පටන් ගන්න ඕන කියලා. අපි හිතමුකෝ. තේරෙනවා. දැන් අවදි වෙනවා. දැන් මං හිටපු ගම ආ භාවනා වැඩසටහන තියෙනවා. ඉක්මනට අතුපතු ගන්න ඕනේ, මේවා අදන්න ඕනේ, කට්ටි එනවා කියලා ඉවරලා මේ උවමනාවෙන් දාලා මේකට වැඩ කරන්න ගියොත් එහෙම හරිම අමාරුයි. එහෙම නෙමෙයි. හරි. මඩ හතට 8ට මේ වැඩසටහන පටන් ගන්න ඕනේ කියලා මම ටයිමර් එකට දෙනවා. මීටරයට දෙනවා. මීටරයට දීලා මම අද නැතුණි දා ගන්නවා. ටික වෙලාවක් මං හොඳට බලලා තියෙනවා. මං හිමින් සැරේ පාඩේ තා පොඩ්ඩක් කැලෙලා ඉන්නවා. හොඳනේ කියන්නේ හිතනොත් ඒක. තා චුට්ටක් කැලෙලා ඉන්නවා. හැදෙලා ඉඳලා ගාන්ට ටයිම් එක මේ වෙනකොට, ඒ කියන්නේ වෙලාව වෙනකොට මේ අදාළ වැඩ ටික මෙන්න මේ වැඩ ටික කෙරෙන්නත් ඕන, මේ වෙලාවට පටන් ගන්න ඕන කියලා මං කියලා තියෙන්නේ. නමුත් ඒකට මං ඉස්සර වෙන්නේ. ඉබේටම අරකට ඇඟපත හැදෙනවා. හැදිලා වෙලාවට අර ඔක්කොම නේනලා හරියට ඒ වෙලාවට ඒ දේවල් ඉබේම සිද්ධ වෙනවා. හැබැයි අර ටයිම් එකට කලින් මම මමත්වයේ යොදලා වේලාසනින් ඒ දේවල් මගේ මමත්වයෙන් ඒ දේවල් කරන්න ගියොත් හරි අපහසුයි. දැන් ඔය මෑණිවරුන්ට කාම හරි තමන්ගේ දරුවා මේ ඉස්කෝලේ ආරුණාම ගන්න ඕන එකමාරට එකට ගන්න ඕන කියලා උන් අදහසක් තියෙනවනะ මං ඉතින්ට එකට යන්න ඕන. බය නැතුව ඉන්න. එකට යයි. පරක්කු වෙලා හරි මට එතනින් ගන්න ඕන, මේ දරුවා ඉස්කෝලේ හැරෙනකොට ගන්න ඕන. ඒකේ වෙලාවට ඒ වෙලාවට ගිහිල්ලා ඒ ළමයාව ගනි. ඒ කලබල වෙන්න ඕනේ. ජීවිතේ බරක් වෙන්නේ අර වුවමනාවට වැඩි දේවල් තමාගේ මමත්වය තුලින් කරන්න ගියාම තමයි වෙහසක් බවට පත් වෙන්නේ. ඊළඟට සිතුවිලි කියලා කියන්නේ ඌව අවදි වෙවි, අවදි වෙවි, අවදි වෙවි මතක් වෙනවා. ඒ මතක් වෙනකොට ගොඩක් වෙලාවට තියෙන්න ඕන මෙසීම වෙන්න ඕන කියලා හිතනගෙන හරිම කලබලයි. ඇයි හරි වෙන විදියක් වෙන්න බෑනේ? මේ බුද්ධල එනවා කිව්වනම් එන්නම ඕන. අපිව ගෙනියන්න වාහනේ, ටැක්සි එක, ටැක්සිය. එහෙම නෙමෙයි. හරි අපි ඉන්නවා. ඒ බුද්ධල යනවොත් අපි වෙන කෙනෙකුට කතා කරලා වෙන කෙනෙකුත් නැත්නම් අපි ටිකක් දුර පයින් යනවා. පරිවාහනය කරේ. මේ විකල්ප ගොඩාක් තියෙන කෙනාට ජීවිතේ වැඩි හිතන්න ඕනේ නැහැ. කලබල යන්නේ හරි සැහැල්ලුවෙන් ඉන්නවා. මෙසේම වේවා කියලා තදින් 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 අරමුණු ගොඩාක් දාගෙන තියෙනකොට එයා හරිම කලබලයි. හරිම කලබලයි. අපිට අරමුණු ටිකක් තියෙනවා. නමුත් අපි ඉන්නේ වෙනස් වෙන ලෝකයක. වෙනස් වෙන ලෝකයක මමත් වෙනස් වෙනවා, ලෝකයක් වෙනස් වෙනවා. ඒ නිසා මේව දෙඩිව ග්‍රහණය කරගෙන හිත තුල තියාගෙන වැඩ කරන්න ගියාම සිතුවිලි පද්ධතිය වැඩි වෙනවා. ඊළඟට මාර්ගඵල ලැබුවත් සිතුවිලි තියෙනවා. ඒ යටේ සිතුවිලි පද්ධතිය අවශ්‍යයි. අවශ්‍ය දෙයක් තියෙන්නේ. එයා ධර්ම කෝණේ පිහිටලා ඉන්නකොට ඒ ධර්ම කෝණෙන් අර මහරහතන් වහන්සේගේ தත්වේටම දැర్శණය පේනවා. නමුත් ඒ දර්ශන ශක්තිය, දර්ශන ආලෝකය සමස්ත විඥාන පද්ධතිය තුලම ප්‍රභාස්වර වෙලා නැති නිසා, ඒ කියන්නේ ආලෝකමත් වෙලා නැති නිසා, එයා තුල ඒ ලෝකෝත්තර ඥාන දර්ශනයක් තියෙන අතරත තවත් පසකින් අර අනිකුත් ලෞකික සංයෝජන ධර්ම ටිකකුත් වැඩ කරනවා. පළවෙනි ඥාන දර්ශනයට වගේ පැමිණෙන්න තමයි අපි පින්නතුන්ට මේ උපදෙස් ලබා දෙන්නේ. මට බෑ මේ අනාගාමී අරිහත් වගේ තත්ත්වවල වලට යන්න ඔයගත්තන්ට උදව් කරන්න. මට පුළුවන් මේ මුල් අවස්ථා තුන බිඳ දමන්නේ කොහොමද කියලා උපදෙස් ලබා දෙන්න පමණයි. මම ඒකට උපදෙස් ලබා දෙනවා. හැබැයි මම දැකලා නැහැ. මම දර්ශනේ දැකලා නැහැ. ඒක ඉතින් පැහැදිලිව කියන්න ඕනනේ. තාම පැහැදිලිව කියන්න ඕන. මම දැකලා නැහැ. ඔය ඇත්තන්ටත් මම නොදක දකින්න විදිය කියලා දෙන්න මේ උත්සාහ කරන්නේ. දැන් ඔය ඇත්තෝ ඉන්නේ මම දකින්නවා කියන දැනනේ. ඔය ඇත්තෝ ඉන්නේ මම දකින්නවා කියන දැනනේ. සමහර මම දකින්නවා කියන තැන ඉතින් හොඳ තැනක් නෙමෙයි. මම දකින්නවා කියන තැන හොඳ තැනක් නෙමෙයි. එතන සැනසෙල්ලක් ඇති තැනක් නෙමෙයි. ඒ නිසා ඔයත් මම නොදක දකින්න තැනට එන්න. මම නොදක දැන් මම කිව්වහම තමම්ම මම මේකේ මම බන කියන මම නෙමෙයි. තමම්ම මම කියන හැඟීම තියෙනවනේ හැම කෙනෙකේ. ඒකයි මම කියලා කියන්නේ. තමා තුල මම කියන හැඟීම තුලින් දකින්න තැනට නෙමෙයි. තමා තුල මම කියන හැඟීමින් නොදකින්න තැනට එන්න. ඒකයි මම කිව්වේ මම දැකලා නැහැ. මම දකින්න කැමතිත් නැහැ. මම දැකලත් නෑ ඔය මාර්ගඵලෙ. තාම පැහැදිලිව කියන්නේ. ඒ නිසා මේ ලෝකයේ මම නොදක දකින්න තැන් දෙයක් තියෙනවා නම්, යමක් තියෙනවා නම්, එතන පුදුමාකාර සැනසෙල්ලක් තියෙනවා. මම පදනම් වෙලා නැත්තම් එයා උපාදානය කරගත්ත ඇසක් කනක් නාසයක් දිවස් ශරීරයක් මනසක් අතීතයක් අනාගතයක් වර්තමානයක් දුකක් සැපක් දුප්පත් පෝසත්කමක් නින්දාවක් අපහාසයක් තියෙනවද? නෑනේ. මම දකින තැනට තමයි, තමන්ගේ මමංකාරය තුලින් දකින තැනට තමයි අර සියල්ල එකතු වෙන්නේ. පැහැදිලිනේ? මම දකින තැනින් දකින්න එපා. එතන මායාවේ දැක්ම. තේරෙනනේ? මමත්වයෙන් සිතන්නට ගියොත් ඔබ ඇදී යන්නේ මඤ්ඤමානෝකෝ බික්ඛු භද්දෝ මාරස්ස. ඔබ මමත්වයෙන් සිතන්නට ගියොත් ඔබ බන්ධනේ වෙන්නේ මාරයටයි. අමඤ්ඤමානෝ මුත්තෝ පාපිමතෝති. මමත්වේ රටාවෙන් නිදහස්ව මේ ලෝකයේ දිහා බලන්න. අමඤ්ඤමානෝ මුත්තෝ මමත්වේ නිදහස් වෙලා බලන්න. එයාම තමයි මාරයාගේ නිදහස් වෙන්නේ. ඒ නිසා මාරයට බැඳුණු කෝරී මාරයාගේ ඇස තමයි මමත්වයේ ඇස. මමත්වයේ ඇස ඔය ඇත්තන්ගේ හැක් නෙමෙයි, ඒක මාරයාගේ හැක්. ඒයි මාරයාගේ හැම් බලන්නේ. ඈ ඒ ඇත්තෝ ඒ මාරයා නිසා තමයි පුදුමාකාර මානසික පීඩා, ආතති, දුක්ඛ දෝමනස්සය මහා පීඩා ගොඩක් ලබන්නේ. කාගේ හැම් බලන්න ගිහිල්ලාද? මාරයාගේ හැම් බලන්න ගිහිල්ලා. මාරයා කියලා කියන්නේ විනාශයට කියන නමක්. විනාශය ලබා දෙන ඇසක්, අහිතක් අනර්ථයක් වෙන ඕනම දෙයකට අපි පාවිච්චි කරන නමක් තමයි මාර. මාර. එහෙමනම් ඉතින් ওই මාරයාගේ හැම් බලන්න ගිහිල්ලා දුක් විඳනනම් තමම්ම ඉතින් තේරුම් ගන්න මේ මම ඇත්ත නෙමේ. වැරදි පුජ්‍යලයේ හැකින් බලන්න ගිහිල්ලා, වැරදි පුජ්‍යලයේ කෝණයකින් බලන්න ගිහිල්ලා මට අද මේ දුක් ඔක්කොම ලැබිලා තියෙන්නේ. එහෙනම් බුදුහාමුදුරුවන්ගේ ඇසින් ඈ බුදුරජාණන් වහන්සේත් ඇස පහල කරගත්තා. බුදුරජාණන් වහන්සේගේ සම්‍යක් ඇසින් බලන්න. සම්‍යක් ඇස කියලා කියන්නේ ඇස ඉක්මවා දකින අවස්ථාව, මමංකාරයෙන් තොරව දකින අවස්ථාව. එහෙමනම් අමඤ්ඤමානෝ මුත්තෝ පාපිමතෝති, මඤ්ඤමානෝ භික්ඛෝ බද්දෝ මාරස්ස. යමෙක් මාරයාගේ මමත්වයෙන් බලනවා නම් ඔහු බැඳී යන්නේ මාරයටයි. මේ දෙක හොඳට තේරුම් ගන්න. ඔබ මම වශයෙන් දකින කෝණයෙන් රටාවෙන් මිදිලා මම කියන කෝණයෙන් රටාවකින් තොරව දැකීමේ ගුණය වර්ධනය කරගන්න ටික වෙලාවක් විදර්ශනාවේ දෙන්න. කොහොමද මමත්වයට බැඳෙන්නේ නැතුව දකින විදිය ඉගෙන ගත්තද? නැත්තම් යම්කිසි පුහුණුවක් අධ්‍යයනයක් කළාද? දැන් මේ අධ්‍යයනය කළා, මේ සත්‍ය අවබෝධ කරගන්න ඕනේ ඇයි? ඔබට වර්තමානයේ දුක් නැති වෙන්න පුළුවන්. ආහාර පාන ටික තියෙනවා, රැකවරණේ ආරක්ෂාව තියෙනවා. ඒ නිසා ඔබට හිතෙන්න පුළුවන් මොකටද නිවන, අපි ඉන්නේ සතුටින්නේ. හැබැයි ඔබට අනාගත දුක්, ඕනෑම දුකක් පැමිණිය හැකි. ඕනෑම දුකක් එකක් දෙකක් නෙමේ, සියලු දුක්ද පැමිණෙනවා. එක්ක තමන් ඒවයින් වෙන් වෙලා යනවා, එහෙම නැත්නම් ඒවා අපෙන් වෙන් වෙලා යනවා. ඒක තමයි ලෝක ස්වභාවය. ඒ නිසා අපි ඊළඟට හිතමුකෝ අනාගත දුක් වලටත් ඉන්ෂුරන්ස් එකක් දාලා තිනවා කියලා. සංසාරෙට ඉන්ෂුරන්ස් කරලාද තියෙන්නේ? සංසාරෙට කරලා නැහැනේ. එහෙනම් සංසාරෙට අමාරුයි. ඉන්ෂුරන්ස් කාර්යයක් ගෙවන්නේ නැහැ සමහර වෙලාවට. මොනවා හරි හේතු සාධක කියලා බේරෙන්න තමයි බලන්නේ. මිනිසුන්ට ආදරෙන් කරන වැඩ නෙමෙයි නේද? ඒ නිසා ඇත්ත මේක තේරුම් කරගන්න ඕන. මේ මොහොතේ තියෙන දුකට පමණක් නෙමෙයි අනාගත දුක් නැති කරන්නත්, අනාගත දුක් පමණක් නෙමෙයි සාංසාරික දුක් නැති කරන්නත් තමයි මේ සත්‍ය අවබෝධ. මේ සත්‍ය අවබෝධ කරගත්තට පස්සේ එයා බෝසත්වරයෙක් වෙනවා. බෝධිය අවබෝධ කරගත්ත සත්වයා, බෝධිසත්වයා. මේ සම්මයක් බෝධිය යත අවබෝධය ඇති කරගත්ත සත්වයා බෝධිසත්වයා. ඉතින් එහෙම නැති හැම කෙනෙක්ම බෝධිසත්වයෙක් නෙමෙයි නිකම්ම සත්වයා. ඕනනම් ඒකට දාන්න පුළුවන් පිරිමි සත්වයා, ගැහැණු සත්වයා කියලා දාන්න පුළුවන්. සත්වයා, මනුස්ස සත්වයා කියලා දානවා. එනිසා ඔයත් හැම දිනාටම නිකම්ම සත්වයෙක් වෙලා ඉන්න තැනින් බෝධිසත්වයෙක් වෙන්න අවකාශය තියෙනවා. බෝධිසත්වයෙක් වෙන්න, බෝධිසත්වයෙක් වෙන්න. Tamante කෝණ දෙක පැහැදිලිද? මමත්වයට බැඳිලා බලන කෝණයයි, මමත්වයෙන් තොරව බලන කෝණයයි පැහැදිලිද? තව ටිකක් නෙමෙයි, තව ගොඩාක් කරන්න ඕනේ. ඒකයි මේ සතිපතා අපි හැමදාම වැඩසටහන් කරන්නේ. ටිකක් නෙමෙයි, ගොඩාක් කරනවා අපි වැඩසටහන් නේද? ටිකක් කරනවාද? එක කරුණු 10ක් ගැන අපි විග්‍රහ කරන්නේ මේ අවුරුදු ගානක් තිස්සේ. තව අවුරුදු ගානක් කළත් ඒ කරන්නේ මේ එකම එක කරුණක් ගැන. අධ්‍යාපනය ලබන්න ගියාම නම් එක එක විෂයන් සහ විවිධ කරුණු තියෙනවා. අපිට කරුණු ගොඩක් නැහැ, තියෙන්නේ එකම කරුණයි. මේ අසංඛාරික නිවන ගැනයි අපි හැමදාම කතා කරන්නේ. එකම දෙයක් ගැන. හිතන්න බෑ මේ 10ක් ගැන කතා කරනවා කියලා. එකම දෙයක් ගැන මේ ඔක්කොම කතා කර දේශනාව අවසන් වෙනකම් අපි කතා කරන්නේ එකම දෙයක් ගැන. ආයි ඊළඟ සතිය කතා කරන්නේ එකම දෙයක් ගැන. පැහැදිලිද? දැන් Tamanට තේරෙන පරිදි කියන්න බලන්න, කොහොමද මමත්වයෙන් යුතු කෝණයේ දර්ශනය Tamanට දැනෙන විදිය, ඒක දැනුම නෙමෙයි Tamanට දැනෙච්ච විදිය කියන්නේ. ඒ වගේම මමත්වයෙන් තොර කෝණයේදී Tamanට දැනෙන විදිය, තේරෙන විදිය කියන්නේ. බලන්න කියන්නේ දැනෙන විදිය කියන්නේ කමක් නැහැ. ඒක ලොකු උදව්වක් ඉස්සරහට යන්න. කියන්න ඔය මෑණියෝ. ඔව් ඔව් ඔව්. ඔව්. එතකොට මමත්වයෙන් යුතුව දැනෙන දෙයි, මමත්වයෙන් තොරව දැනෙන දෙයි ගැන පොඩ්ඩක් විග්‍රහ කළොත්, හට ගන්නවා. ඒ ඔය නැඹ බය වෙන්න එපා. කවුරුත් තරහ වෙන්නේ නැහැ. ලෝකෝත්තර වෙනවායි කියලා පස්සෙන් අදින්නේ නැහැ කවුරුත්. ඇවිල්ලා Tamanට මේ ලෝකෝත්තර පැත්තේ විග්‍රහ කරන්න පුළුවන් නම් ඒ දේ සම්පූර්ණ කරන්න මේ කවුරුවත් මෙතන නැහැ. ආය දැකලා වගේ කතා කරනවා. එහෙම කියන කෙනෙක් නැහැ මෙහි. Tamanට පුළුවන් උපරිමින් Taman කියන්න ඕන. Tamanට කියන්න පුළුවන් උපරිමින් කියන්න ඕන. ඒක තමයි වැදගත් වෙන්නේ. මෙහි මේ ඥාන දර්ශන දියුණු කරගනිද්දී ඉරිසියා කරන ගෞරවුත් නැහැ. ඔව්. ඔකේ. ඔව්. 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 කියන්න බලන්න. මම අහන්නේ මමත්වයේ කෝණයෙන් බලනකොට, දෘෂ්ටියෙන් බලනකොට සහ මමත්වයෙන් තොරව දෘෂ්ටියෙන් බලනකොට. අපි ගාථා පදයකට පුංචි කිව්වා, මඤ්ඤමානෝකෝ භික්ඛු බද්ධෝ මාරස්ස. මමත්වයෙන් බලන්න ගියොත් ඇදිලා යන්නේ මාරයාටයි. අමඤ්ඤමානෝ මුත්තෝ පාපි මතෝති. මමත්වයෙන් තොරව, මමත්වයෙන් නිදහස්ව බලන්න ගියොත් එහෙම යා යන්නේ පාපී මාරයාගෙන් තමයි යා නිදහස් වෙන්නේ කියලා අපි වෙන්නේ. එනිසා ජීවිතයේ දිහා බලන්න පුරුදු වෙන්න, මේ තමා දිහා බලන්න පුරුදු වෙන්න මමත්වයෙන් තොරව පුළුවන් තරම්. මුලින් ආරම්භයක් හැටියට එහෙම සිද්ධ කරලා ඊළඟට අපි එතෙන්ට පරිණත වෙනවා. එහෙම නැත්තම් වෙනස් වෙනවා. පොඩි උත්සාහයක් අරගෙන ඊළඟට වෙනවා. දැන් ඕනෑම කෙනෙක් ඉස්සෙල්ල පුහුණුවක් ලබා ගැනීම සඳහා පුංචි පුංචි ක්‍රියාකාරකම් වලින් පටන් අරගෙන ඊළඟට ඔහු ඒ ක්‍රියාකාරකමේ දෙවැන්තේ බවට පත් වෙනවා. ඒ වගේ වැත්තන්ටත් තියෙන්නේ එහෙමයි. බලන්න කියන්න බලන්න මමත්වයෙන් තොරව දර්ශනය කොයි වගේද, කොහොමද? මහත්ය කියන්න බලන්න. ඔව්. ඇත්ත වශයෙන්ම අපි හිතාමතා කරන දෙයක් නෙමෙයි ඉබේ සිද්ධ වෙන දෙයක්. සිද්ධ වෙන දෙයක් මමත්වයෙන් යුක්ත බැල්ම කියන එක අපි මේ හිතා හිතා මේ මමත්වයෙන් බලන්න ඕන කියලා හිතනවා නෙමෙයි. ඉබේම අපි ළඟ මමත්වයේ තියෙන නිසා අපිට බැලෙන්නේ මමත්වයෙන්මයි. නේ? ඒක හිත ඇතුලේ ගැඹුරේ ලේ ඇට මස් නහරවලම තියෙන දෙයක් නේද මන්ද? එහෙම තියෙන දෙයක්. එහෙම දෙයක් තමයි මේ උගුලල දාන්නේ. එහෙම දෙයක් තමයි මේ උගුලල දාන්නේ. ලේ ඇට මස් නහර ඇට ඇට මිදුළු කරා ගැඹුරින් කිමිදිච්ච බලවේගයක් තමයි ඔබ මේ ඇදලා දාන්න උත්සාහ කරන්නේ, ගලවල උදුරල දාන්න හදන්නේ. ඔව් මහන්ත කියන්නේ. සමාජ සම්මුතියේ ඉන්නවා අපි. ඔව්. දැන් මේ මමත්වෙන් කෝණේ පැහැදිලි. ඊළඟට මමත්වෙන් තොරව බලනකොට අපි පොඩ්ඩක් බලන්න උත්සාහ කරන්න කියලා කිව්වා. එහෙම බැලුවොත් එහෙම මොන වගේ එතන සුවයක් තියේද, සැපයක් තියේද, මොන වගේ හැඟීමක් අදහසක්ද තියෙන්නේ කියන. අනිවාර්යයෙන්ම අනිවාර්යයෙන්ම ප්‍රශ්න ගැටලු නැතු වෙලා යනවා. ඒක තමයි තියෙන ස්වභාවය. දැන් අනිත් අත්තොන්ට කියන්න බලන්න, අර තා පොඩ්ඩක් විග්‍රහ කරන්න කියපු මේ අනිත් පැත්ත හිතා නැති පැත්ත හිතා අන්න ඒ විවෘතව කිව්වායි නේද? පැත්ත ගියත් ඇත්ත කිව්වා. ඒක තමයි තියෙන්නේ. මේ පැත්ත හිතා ගන්න අපන අමාරුයි. මට බෑ. ඉවරයි. හොඳයි. ඒ දර්ශනපතය යම් යම් ආකාරවල වලට දැනෙන අයත් ඉන්නව, නොදැනෙනම අයත් ඉන්නව. සම්පූර්ණම දැක්මට පරිවර්තනය වෙලා ඒක දිහා බලන්න පුළුවන් පිරිසකුත් ඉන්නවා. ඒ සම්පූර්ණ මේ தത്വයට පරිණත වෙලා බලන්න පුළුවන් තමන්ගේ තුලින් සක්කාය දිට්ඨිය උදුරා දැම්මට පස්සේ. එයාට මහ පුදුමාකාර බලයක් තියෙනවා. එයාගේ ලේයට මස්නහරවල තිබිච්ච අර ස්ත්‍රී ගතිය, පුරුෂු ගතිය සහ සාංශාරික මමංකාරය. එයා මේ ඇට මස්නහර වලින් උදුරලා දැම්මා, විසිකරලා දැම්මා. දැම්මට පස්සේ එයාට පුළුවන්කම තියෙනවා ඒ කෝණේ ඉඳන් බලන්න හරීම සැනසෙල්ලෙන්. එයාගේ ජීවිතයේ තියෙන එකම ලක්ෂණය තමයි මොකද්ද? මුදු අනතිමානි මෘදු බවයි, අනතිමානි මාන්නේ නැහැ, කෝණයක් නැහැ. මට මේ දේ වෙන්න ඕන, මේ දේ කරන්න ඕන, මෙහිම වෙන්න ඕන බුදුරජාණන් වහන්සේට තිබ්බේ නෑ අදහසක්. මේ 6000ක් යන්න ඕන, 7000ක් යන්න ඕන, 8000ක් යන්න. ඒ ශක්තියේ ප්‍රමාණයට ඒක බැබලෙනවා. ස්වභාවයෙන්ම සැහැල්ලු දේ උඩ පාවෙනවා, බර දේවල් යට යනවා. එහෙම ශක්තියේ න්‍යායක් බුදුරජාණන් වහන්සේ දකිනවා මිසක් මෙසේ විය යුතුයි කියලා සංස්කාරක උපාදානයක් තිබ්බේ නෑ බුදුහාමුදුරන්ට. දැන් මේ අපි කරන සේවාවේ වුණත් එහෙමයි. මෙසේ මේක මේ විය යුතුයි කියලා, මේක හැමෝම ඇසිය යුතුයි කියලා එහෙම දෙයක් නැහැ. ඒ ධහම යන විදියකට ලෝකයේ තියෙන අවශ්‍යතාවයක් අනුව ඒක දකි. දැන් මෙතන ඉන්න හැම කෙනෙක්ම මේක දකින්න ඕන කියලා මම නීතියක් දාලා නැහැ. කැමති අය දකි, කැමති අය යම් ප්‍රමාණයකට. ඒක යත්තන්ගේ සාංශාරික බලයට අනුව. සමහර උදවිය ටික කාලයක් අහලා අනුමගාරන ආයි ටිකක් දුක් කන්දරාව ටිකක් වැඩි වෙනකොට ආයි ටිකක් දඩි බිඩි ගහලා එනව දහමට බල ටිකක් අහන්න ඕන කියලා. එහෙම තත්ත්වවල තියෙනවා. හැබැයි හිත මීට වැඩිය හොඳයි. එක දිගට ධර්මයේ මහන්සි වෙලා හොඳින් බණ අහලා හොඳින් ධර්මයේ විමර්ශනය කරලා එක දිගටම අවශ්‍ය කරන පරිබෝධ තමන් ළඟ තියෙනවා නම් අර බර ගති ලක්ෂණ අමාරය ළඟ තියෙනවා. හරි ඉරිසියා සහගතයි. අමාරය ළඟ තියෙනවා හරි ගුණමකොයි. සමහර අය හරි මමංකාරයෙන් යුක්තයි. මේව හොඳට දිහා බලන්න, ජීවිතේ දිහා බලන්න, මගේ මේ වගේ අඩුපාඩුවක් තියෙනවා දැනෙනවා කියලා පේන්න. මේ අඩුපාඩුව මොනම හරි විදියකින් මම සාධාරණීකරණය කරගන්න හොඳනේ. සමහර අය තරහ යනවා. එයා තරහ සාධාරණීකරණය කරන්නේ කොහොමද? එයා කියන්නේ මේ එහා එක්කෙනා මට බයින්න නිසා. අන්න යාගේ සාධාරණේ කරන්නේ. ඊට පස්සේ ඉරිසියාවක් ඇති වෙනවා. ඉරිසියාව ඇති වෙන්නේ ඒ කියන නෑ මගේ හිතේ වල දන්නේ නෑ. එයාට එහෙම වෙච්ච නිසා මට ඒක බලාගෙන ඉන්න බෑ. මේ අපිත් එක්ක ඉඳලා මේ එක සමානව ඉඳලා මෙයා යනවා අපිට වඩා. ඒලෙන් ඒක නිසා එයා නිසායි මට ඉරිසියා නෑ. එයා නිසා නෙමෙයි. තමා නිසා ඈ. එයා නිසා නෙමෙයි තරහ යන්නේ. තමා නිසා. එනිසා අන්නේ එතෙන්ට තමන් දකින්න පුරුදු වෙන්න ඕන මොනවා හරි බලවේගයක් තමන්ගෙම තියෙනා වූ කෙලෙස් 1500ක් තියෙනවා නම් පිටුපස්සට අදින එක හොඳට තේරුම් ගන්න ඒවා විදර්ශනා කරලා කඩල බිඳලා ගන්න. අපිට පුළුවන් අපේ හිතවලට යම් යම් දේවල් අවබෝධ කරවන්න, තේරුම් කරලා දෙන්න පුළුවන්. පොඩි ළමයෙකුට තේරුම් කරලා දෙනවා වගේ අපේ මොළේට මේ ලෝකය තේරුම් කරලා දෙන්න පුළුවන්. ඒකයි ගුරුවරයෙක් වෙන්න මං කතා කළේ. ඊළඟට අපිට සියල්ලම තේරුම් කරලා දීලා සම්පූර්ණයෙන්ම අපිට නිදහස් වෙන්න තියෙන පටවල් බැමි සියල්ලක්ම ඒවා අපායවත් කළාට පස්සේ අපිට පුළුවන්කම තියෙනවා නිදහස කියන විමුක්තිය කියන එක ලබන්න. භව විමුක්තිය ලබන්න පුළුවන්. චේතෝ විමුක්තිය ලබන්න පුළුවන්. ඒ සිතුවිලි තියෙනවා චේතෝ විමුක්තිය ලැබෙනවා. සිතයි නිරෝධ වෙන්නේ සිතවිලි තියෙනවා. ඒකයි චේතෝ විමුක්ති කිව්වේ සිතට. සිතම නැහැ. සිත නැහැ, සිතුවිලි තියෙනවා. සිතුවිලි තියෙනවා. ඒ සිතුවිලිවල ස්වභාවය මූලික අර දර්ශනපත දෙකක් තියෙන නිසා දැන් මෙයා 100ට වැඩි ප්‍රතිශතයක් ලෝකෝත්තර භාවයට නැඹුරු වීමත් එක්ක එක ධර්මයේ දැක්කට තව 40 ගානක් 30 ගානක් එහාට තියෙන නිසා අරවයි බලපෑම් තියෙනවා. තිබ්බට මෙයා ප්‍රබලයි. දැන් විපක්ෂයක් තියෙනවා. එක පැත්තකින් නම් හූ කියනවා, ගෑ ගන්නවා. නමුත් පක්ෂේ දිනලා ඒගොල්ලෝ රාජ්‍යත්වය කරන්නේ. නමුත් විපක්ෂයකුත් තියෙනවා. ඉතින් සම්පූර්ණ විපක්ෂයක් නැති වෙච්ච දවසක තමයි රහත් භාවය කියලා කියන්නේ. ඒක මුළු පාර්ලිමේන්තුවම තමන්ගේ. ඈ දැන් මේ පාර්ලිමේන්තුවේ දැන් දෘෂ්ටිය වැඩි, දෘෂ්ටි විපක්ෂයට ගියාම තමයි අපේ පක්ෂය දුර්වල වුණාම තමයි මොකද වෙන්නේ? අන්න විපක්ෂේ රාජ්‍ය කරන බවට පත් වෙනවා. ඒ නිසා පොදුන් හැම කෙනෙක්ගේම ජීවිතේ රජ කරන්නේ විපක්ෂය. ඒක භයානක. ඒ කියන්නේ ඔය ඇත්ත මම හොඳටම දන්නවා, ඔය ඇත්තන්ට අයිති නෑ. ඔය ඇත්ත අයිති මමංකාරයට. එහෙමත් නැත්නම් කෙටියෙන් තේරෙන භාෂාවෙන් කිව්වොත් ඔය ඇත්ත අයිති මාරයට. ඕගොල්ලන්ගේ තාත්තා මාරයා. තාත්තා මාරයා. ඔය ඇත්ත කියන දේ අහන්නේ මාරය කියන දේ. මාරයාගේ වසඟේ ඉන්නේ. ඒ නිසා පංච මාරේ ජිතුනාතු. පංච මාර දිනුවා. ඔය මාර බලවේග කියලා ඔක්කොම නම් දාලා යම් යමක් හඳුන්වනවා නම් ඒ ඔක්කොම බාධකය කියන එකයි අදහස් කරන්නේ. එහෙම නැතුව කෙනෙක් නැහැ. කතා කරන කෙනෙක්, බත් කන කෙනෙක්, ඒ මේ නැහැ. දැන් මාරයට ඉන්නේ ඩෝටස්ලා 3 දෙනයි. ඒගොල්ලොත් කසාද බැඳලා නැහැ. තාමත් ඉන්නවා. ලෝකේ හැමදාම ඉන්නවා. 3 දෙනෙක් ඉන්නවා දරුවෝ. එයාලා තාම විවාහ වෙලා නැහැ. පොඩ්ඩක් අහලා බලන්න එපා හඳුන්නේ. මාරයට බබ්බලා 3 දෙනෙක්ට ඇයි දුවලම 3 දෙනෙක් මාරයට හම්බුනේ? තණ්හා, රති, රඩා. ඈ ඇයි එක පුතෙක් හම්බ කරගන්න බැරි වුණා? 3 දෙනා. ඒකත් ගැහණු 3 දෙනෙක්. බලන්න අරයට ගැහණු 3 දෙනෙක් තමයි දාලා තියෙන්නේ. තණ්හා, රති, රඩා. දැන් ඒගොල්ලෝ කසාද බඳින්නේ නැද්ද? කියලා අපු ගමන් ওই මාරෙක් ඉන්නවයි කියලා කියනවා නම් කෙනෙකුට ඕක කිව්වහම හරි. ඈ ඒ නිසා අපි ආමන්ත්‍රණික නාම වලට මේ මුකුත් ප්‍රස හදා ගන්න එපා. ආමන්ත්‍රණික නාම මේ කලාකරුවා, මේ සංස්කෘතිය, ඒ වගේම අපේ හෙළ සාහිත්‍ය විසින් බොහොම නිර්මාණශීලී විදියට දහම කියලා දුන්නා. ඒ නිර්මාණශීලීත්වයේ පටලවා ගැතර කරන්න දෙයක් නැහැ. කරන්න දෙයක් නැහැ. ඒ නිසා තමයි අපේ අය නොයේකුත් මේ වැරදි මතවලින් පිටිටලා බුදුරජාණන් වහන්සේ වැරදි පටලවා ගත්ත කෝණයකින් බලන්න ගිහිල්ලා අන්තෝ ජඩා බහි ජඩා නෙමෙයි ගැට ගෝණියක් විතර ගහගෙන අද මොකක්වත් බෑ, නිකම්ම දන් දෙනවා, සෙත් පිරිත් කියනවා, මේ ජීවත් වෙනවා, මැරිලා යනවා, පාංශුකුල් කරනවා, එච්චරයි. ප්‍රඥා වර්ධනය කර ගැනීමක් නෑ. හොඳට ඉන්නව නම් හොඳයි. හොඳට කතා කරද්දි හාමුදුරු වුණත් එහෙයි හාමුදුරුනේ කිව්වා. හාමුදුරු වුණා පොඩ්ඩක් සර කරොත් එහෙම ඉවරයි. අම්මා තාත්තා වුණා සර කරොත් එහෙම ඉවරයි. ඇයි ඒ? නිවැරදි තැනට තමන්ගේ ප්‍රඥාව මුදුන්පත් කරගෙන නැති නිසා. නැති නිසා. ඉතින් භයානක තත්ත්වයක් තියෙනවා ඒ තත්ත්වේ. එනිසා තමන් ලෝකෝත්තර පාර්ශවයට පත් වෙන්න මාරයාගේ දුවරු වෙලා ඉන්නේ නැතුව, පුත්‍රය වෙලා ඉන්නේ නැතුව, බුදුරජාණන් වහන්සේගේ පුත්‍රයෙක් වෙන්න, බුදුරජාණන් වහන්සේගේ දියණියක් වෙන්න ඔබට ආඩම්බර වෙන්න පුළුවන්. අනේ මම මෙච්චර කාලයක් මාරයේගේ වසඟේ හිටියා, මාරයේගේ පුත්‍රයෙක් හැටියට, දුවෙක් හැටියට ඥාතිකම් කිව්වා. මම අද බුදුහාමුදුරුවන්ගේ උන්වහන්සේ මේ කාය ශරීරේ නැතත් උන්වහන්සේගේ ධර්මයේ ජීවමානව මට දැනෙනවා, සෙවන දැනෙනවා මට. මට ඒ සුළඟ දැනෙනවා, මට ඒ සුවඳ දැනෙනවා. සුවඳක් මුකුත් එන්නේ නැහැ. නමුත් ඒ සුවඳ දැනෙනවා. ඈ ඒ සුවඳ දැනෙනවා කියලා විශාල ප්‍රීතියක්. විශාල ප්‍රීතියක් ඇති වෙනවා ජීවිතේ. අහෝ සැපතක් කියලා ඇති වෙනවා. ඉතින් ඒ සැපය වර්ධනය කරගන්න පුළුවන් අර කහලගොඩවල් හිතට එකතු කරන ස්වභාවය අඩුනම්. එහෙම නැතුව ඒ සැපේ අපිට උවමනා කරන විදියට අරගෙන නම් දිනු කරන්න බෑ. ඒක ස්වභාව ධර්මයේ තුල වැඩෙන දෙයක්, නිර්වාණ ධර්මයේ කියලා කියන්නේ. දැන් උදාහරණයක් වශයෙන් රත් වෙන මේ භාජනයක් තියෙනවා. තාපේ ලී වාජනයක් තියලා තියෙන වතුර පුරවල සාමාන්‍ය ස්වභාව ධර්මයේ තමයි ඔක ඉරව් වැටෙනකොට වතුර ටිකක් වාෂ්ප වෙනවා. දවස් කීපයක් බලනකොට වතුර වාජනය ගොඩක් අඩුයි. හැබැයි ඔබට අපි නිතර නිතර වතුර එකතු කරනවා නම් ඒ වාජනය හිස් වෙන්නේ නැහැ. නමුත් අපි ඔක ඉවත් කරන්න පෙරලන්න නෙමෙයි තියෙන්නේ, එතෙන්දි ස්වභාවයට ඉඩ දෙනවා. දැක්ක කෙනා දුන්නට පස්සේ ඒකට අපි වතුර එකතු කරන්නේ නැති ප්‍රමාණයට ඒක හිස් වෙනවා. හිස් වුණාට පස්සේ සම්පූර්ණ වාජනයේ පමණක් බවට පත් වෙනවා, ජලය නැතු වෙනවා. ඒක උදාහරණයක්. ඒක ඒ වගේ තමයි ස්වභාව ධර්මයට ඉඩ දීම තුළ ඒ ධර්මයේ දැක්ක කෙනා තුළට මේ අරිහත්ත්වයට දක්වා වර්ධනය වෙන ක්‍රමය. එහෙම නැතුව මේක පෙරලන්න ගිහිල්ලා පෙරල ගන්න බෑ. එහෙම වුණොත් මමංකාරයේ පැටලෙනවානේ. දැන් ඈත්තු වුණත් උත්සාහ කරන්නේ මම නිවන් දකින්න ඕන. එහෙම නැත්නම් මම මොකුත් හිතන්නේ නැතුව ඉන්න ඕන. එහෙම නිවන් දකින්න බෑ. හිතන්නේ නැතුව ඉන්න ඕනම කියන එක හිතවිල්ලක් නේ. පොඩ්ඩක් බලන්න ඉස්සෙල්ලා මේ නුවණින් මේ තියෙන සියලු ගැටලු නිදහස් කරගන්න. හා අනිත් ඔක්කොම සිතුවිලි ටික මේ යටපත් කරන්න හදනවා එක ප්‍රබල සිතුවිල්ලකින්. මොකද්ද? මං හිතන්නේ නැතුව ඉන්න ඕන. හා මට මුකුත් මතක් නැතු වෙන්නේ නැතුව ඉන්න ඕන. ඉතින් මතක් වෙන නරක කරුණු ජීවිතේ තියාගන්න නැතුව හිටියම ඉවරයිනේ. එතකොට මොනව මතක් වුණත් ප්‍රශ්නයක් නෑ. ඒ මතක් වෙන හැම දෙයක්ම මං වරදක් කළා නේ. වැරදක් වෙලා තියෙනවා නම් හරි මං ඒක ඒ වරද නිවැරදි කරනවා කියලා මිනිස්සෙකුට සෝරි කියන්න පුළුවන් නම් කියලා සමාව ඉල්ලනවා. එහෙම නැත්නම් මෙතන ඉඳලා මං ඒ වැරද්ද කරන්නේ නැහැ. එතකොට ඉවරයි. නිවිදේ. ප්‍රශ්න. එතකොට මතක් වෙන හැම දෙයක්ම හොඳ දෙයක්. ඉතින් හොඳ දෙයක් කරන කෙනෙකුට සිතවිල්ල බාධාවක් නෙමෙයි. සිතවිලි හොඳයි. ඇයි හොඳ සිතවිලිනේ මතක් වෙන්නේ? ඈ? ද්වේෂයේ පදනම් වෙලා, ලෝමයේ පදනම් වෙලා, මෝහයේ පදනම් වෙලා සිතුවිලි ඇතිපත් කරලා තියෙනවා නම් එයාගේ තමයි අර මතක් වෙවි මතක් වෙවි මතක් වෙවි ඔන්න ඔළුවේ ගැක්කුම් හැදෙනවා, ප්‍රශ්න හැදෙනවා, කලාන්තය හැදෙනවා, මගේ මනස ගිනි අරගෙන කියනවා, ගැටලුයි කියලා කියනවා. බලනකොට මේ හොඳ දේවල් නෙමෙයි කරලා තියෙන්නේ. ඉතින් හොඳ දේවල් කරපු කෙනෙකුට සිතුවිලි පැමිණෙන්න පැමිණෙන්නේ ඒවා නිකන් මල් වරුසාගේ තමයි ඉතින්. ඇයි ඉතින් හොඳ සිතුවිලිනේ ඒකද කරපු දේවල්. ඒ කියන්නේ දැන් බණ CD එකක් අපිට ඇහෙනකොට ඉතින් දිගට මෙන්නේ ඒකේ තියෙන බණ. මොලේ තියෙන්නේත් ඒ වගේ රෙකෝඩින් එක. රෙකෝඩින් එක හොඳ නම් ඇහෙන්නේ හොඳ දෙයක්. ඒ නිසා හොඳ දේවල් තිබ්බට කමක් නැහැ. දැන් ඔයත් මාරු වෙන්න ඕන පැති දෙක අපි කියලා දුන්නා. මාරයාගේ පැත්තේ ඉඳගෙන බුදුරජාණන් වහන්සේගේ පැත්තට මාරු වෙන්න ඕනේ. බුදුරජාණන් වහන්සේගේ පැත්තට මාරු වෙන්න ඕනේ. ඒ මාරු වීම සිද්ධ කරගන්නේ කොහොමද? ඒ මාරු වීම සිද්ධ කරගන්නේ තමන්ගෙම මනසෙන්. මනස පිහිටවා තියෙන ක්‍රමය වෙනස් කිරීමෙන්. මනස පිහිටවා තියෙන ක්‍රමය වෙනස් කරන්නේ කොහොමද? මනසින්මයි. නැතු මනසින් මේ මනසේ පිහිටුවා තියෙන ක්‍රමය වෙනස් කරාම එතනින් ගලා හැලෙන ස්වභාවය වෙනස් වෙනවා. හා ඒක තමයි ස්වභාවය. මිනිස්සුගේ චරිත රටා පවා වෙනස් වෙනවා. ඒ පුජ්‍යලයාට ලැබෙන ඒ පුජ්‍යලයා විසින් දරා ගන්න දෘෂ්ටි කෝණය මත. ඔනෝයතු හෝමි ඉන්නවා. ඉඳලා එක පාරට මොකක් හරි රාජ්‍ය විශේෂ සම්මානයක්, ගෞරවයක් සහ ප්‍රභු සම්මානයක් ඔබට හම් වෙනවා. එතන ඉඳලා කොහමද? එතන ඉඳලා කතා බහ, එතන ඉඳලා හිතන විදිය, එතන ඉඳලා කතා කටයුතු කරන විදිය ඔක්කොම වෙනස් කරගන්න ඕනේ. ඒ සම්මානෙත් එක්ක, ඒ තනතුරත් එක්ක වෙනස් කරගන්න නැද්ද? වෙනස් කරගන්නවා. ඒ වගේම තමයි මේකත් වෙනස් කරගන්න ක්‍රමය. මේක වෙනස් කරගන්න දැන් ඔබ වෙනස් කරගන්නවයි කියන එක ඔබට මා අලුතින් කියන්න ඕනේ නැහැ. ඔබ ජීවිතේ වෙනස් කර කර ආවා. හැමදාම වෙනස් කරා. පොඩි කාලේ ඉඳලම මේ වෙනස් වීම වෙනස් කරගන්න විදිය තියෙනවා. හැබැයි මේ වෙනස් කරගන්න විදිය වැරද්දක් තියෙනවා. මොකද්ද? පාන ඇතුළත විතරයි වෙනස් කරගෙන තියෙන්නේ. ඒ කියන්නේ මම මෙසේ කෙනෙක් විය යුතුයි කියලා වෙනස් වෙනවා මිසක් මම නැති විය යුතුයි කියලා, ඔව් මම දුරු විය යුතුයි කියලා වෙනසකට භාජනය වෙන්න උත්සාහ කළේ නැති එක තමයි මෙතන තියෙන වරද. මම මෙසේ විය යුතුයි, මම මෙසේ වෙමි කියලා කටයුතු කළා මිසක් ඒක හැමතැනකම හිටියා පිටුපස්සෙන් කවුද? මාර්යා. දැන් මම කෙසේවත් නොවේමි කියලා උත්සාහ කරන්න, මම කිසිවෙක්ම නොවේමි කියලා කල්පනා කරලාගෙන තමයි මේ විදර්ශනා වැඩ පිළිවෙල යන්නේ. දැන් හැම කෙනෙක්ම මෙතෙක් කාලයක් ආවේ මම මෙසේ වේමි කියා හිතාගෙන පාරමිතා පුරගෙන වෙනස් වෙවි ආවනම් දැන් මෙතන ඉඳලා අපි උත්සාහ කරන මොකද? මං කෙසේවත් නොවේමි කියලා, කිසිම කෙනෙකු නොවේමි කියලා උත්සාහ කරන්න ඕන. අන්න වෙනස. නැකනේ ඒ වෙනසයි මේ වෙනසයි අතර තියෙන වෙනස. එතන මමංකාරය තුලම වෙනස, මෙතන මමංකාරයෙන් නිදහස් වීමේ වෙනස. ඒ විට ඔබට යම් දවසක පුළුවන්කම ලැබෙවි කෙනෙකු නොවීමේ ලෝකයේ දකින්න. තියෙන්න ඕන මම යන්න ඕන මේ කෙනෙක් වෙන්න නෙමෙයි, මං කිසිවෙක් නොවෙන්නටයි මම මේ උත්සාහ කරන්නේ. මගේ දර්ශනපතේ, මගේ චින්තනයේ, මගේ ඥානය ගලාගෙන යන්න ඕන කෙනෙක් පුජ්‍යලෙක් නොවන තැනින්. ඒක අපේක්ෂාව වෙන්න ඕන කෙනෙක් පුජ්‍යලෙක් නොවන තැනින්. නමුත් ඒක පරමාර්ථ සත්‍යයක්. සම්මුති කෝණේ වෙනම දකින්න. සම්මුති කෝණයට බැසලා අදාළ වේලාවේදී ඒ අදාළ සම්මුති ප්‍රශ්නයට, සම්මුති ගැටලුවට සම්මුති ආකාරයට ක්‍රියා කරන්න ඕනේ. පරමාර්ථ කෝණයට එනකොට පරමාර්ථ කෝණේ පරමාර්ථ දර්ශනේ ජීවත් වෙනවා. ඒකෝර පරමාර්ථ දර්ශනය තමා තුළ තියෙනවනම් මේ දර්ශන දෙකම තමා ළඟ තියෙනවා. තමන් ජීවත් වෙනවා එතන ගිහිල්ලා. දැන් ගෙයක් නැති මිනිස්සේ නිදා ගන්න උවමනා වුනහම පේමන්ට් එක තමයි නිදා ගන්න වෙන්නේ. ගෙයක් තියෙන මිනිස්සේ එයා පේමන්ට් එක දිගේ ඇවිදගෙන යනවා. නමුත් එයා රෑ වෙනකොට ගෙදරට යනවා. ධර්ම අවබෝධ කරගත්ත කෙනා අවශ්‍ය වෙලාවේදී ධර්මයේ පිහිටියා. නිවසක් තියෙන කෙනෙක් වගේ සැබෑ නිවහන. ඒ නිවසට ආව බොහොම පහසුවෙන්, බොහොම නිස්කලංකෙන් තමාගෙන, කවුරුත් නැහැ කරදර කරන්න, හිරිය කරන්න. ඒ නිසා හැමෝම තමන්ට භෞතිකවාදී ක්‍රමයට නිවසක් තිබ්බට බලන්න අධ්‍යාත්මික වශයෙන් හිඟන්නේ. ගියක් නැහැ. අධ්‍යාත්මික වශයෙන් බැලුවාම පේමන්ට් එකේ ඉන්නේ. කැලස් වලම පුදිය ගන්නෙ. يعني නගරේනේ, කැලස් කියන්නේ නගරය. නගරූපං කියලා කිව්වේ බුදුහාමුදුරේ ඒක. මේ නගරයක් වගේ. ඈ? ඕන එළියේ ඉන්නේ. ඒක ඒ හදාන්න ඕනේ. ඒ නිසා තමන්ගේ සැබෑ නිවහන අර සැනසille විඳින්න පුළුවන්. සැනසille ජීවත් වෙන්න පුළුවන් ඒ මානසික ස්වභාවය තියෙන්න ඕනේ. ඇයි මේ නිදහස් වෙන්න බැරි මේ මම කියන කෙනාට රැවටුණානේ? මම කියන කෙනා මේ එක්කන් ගියා ගමනක් ඔබට රජ සැප දෙන්නම්, සිටු සැප දෙන්නම්, තනතුරු දෙන්නම්, සම්පත් දෙන්නම් කියලා අරන් දුන්නා. ඔක්කොම අරන් දුන්නේ මලකුණු. උදේ දුන්න මල අවස් වෙනකොට පරුණා. ඉතින් දෙන මල හැමදාම පර වෙනවා. ඉතින් මාර්යාගේ ලෝකේ ඕකයි කියලා විදර්ශනාඥානෙන් තේරුම් ගන්නකම් මාර්යයට බෑනේ නිවන පෙන්වන්න. මාරයට බෑ නිවන පෙන්වන්න. ඒ නිසා බුදුහාමුදුරුවන්ගේ දර්ශනයෙන් ලබා දෙන මේ ධම උපයෝගී කරගෙන ඒ ධර්මයේ තුලින් තමයි තමන් නිවන තමන්ගේ මනස තුල පාදගන්නේ. මාරයාගේ ඉඩ කඩෙන් තමන් නිදහස් වෙන්නේ. තනියම හිතන්න ගියොත් කෙනෙක්ගේ ওই ගොඩාක් අපි රටවල් වල දකින්නවා සම්පත් තියනවා මිනිස්සු දියුණුවයි ඒ වුණාට පුදුමාකාර මාන්නයකින් පිච්චෙනයි මිනිස්සු. ඈ ඒ මාන්නයන් තියෙන නිසාම විශාල වශයෙන් එකිනෙකාට ගරු කරගෙන එකිනෙකත් එක්ක කතා කරනකොට හරි පරිස්සමෙන් කතා කරගෙන මේ වචනයක් වැරදින්න බැරි තරමට ඉන්නේ හරි සෙන්සිටිව් හැමෝම. හරි සංවේදී මිනිස්සු වෙලා. ඒ කියන්නේ ඒ කියන්නේ අපේ රටේ මිනිස්සුෙකුට වගේ පොඩ්ඩක් අයියෙන් කෑ ගැහුවොත් ඒ මිනිස්සු දහස් වාරයක් කිපෙනවා. වේගෙන් කිපෙනවා. පොඩි දෙයක් නැත්තම් ඇති. දැන් අපේ බුද්ධ පිටූර බිමට කඩාගෙන දැම්මා. අපි වැඩි කලබලයක් නෑ. නමුත් වෙන රටවල් වල තමන්ගේ සාස්ත්‍රවරයෙක්ගේ හරි කාටද කාටුන් එකක් ඇඳගත් ඇති. ඒ මිනිස්සුන්ට ගේන්න තියනවා. පොඩි දෙයක් නැත්තම් ඇති. ඒ නිසා ඒ මමංකාරය නිසා ඔය ඔක්කොම වේදනා ගැටලු ප්‍රශ්න දුක්ඛ දෝමනස්සය ඔක්කොම හටගන්නේ මමංකාරය තමයි ප්‍රශ්නයක් වෙලා තිබ්බේ. මමංකාරය දුරු කරන්න තියෙන එකම ක්‍රමය තමයි අර ලෝකෝත්තර දර්ශනය පුළුවන් තරම් ගවේෂණය කරන්න ඕන. මොකද ලෝකෝත්තර ස්වභාවය කියන්නේ අපි හැමදාම කියලා තියෙනවා අකාලික තන කාලේ ඉක්මවු. මම ඒක කෙටියෙන් කිව්වේ වර්තමානයේට අරගෙන කිව්වා මේ 25 වෙනි පැය කියලා. ඔයත් 25 වෙනි පැයක් එහෙම ඔරලෝසුවක දැකලා තියෙනවද? දැකලා නැහැ නේ. හැමදාම අර පැය 24 ඉලක්කම් වැටෙන ඒව තියෙනවා. ඒවැය 24 වැටිලා ආයි එන එකට. මන් දැක්ක 25ක් වැටෙනවා. ඔයලා ජීවිතේ දැක්කේ නැති ගන්නේ නේ. හැමදාම අර ඉලක්කම් වැටෙන ඔරලෝසුවේ පැය 24 ඔරලෝසු තියෙනවනේ නේ. 24යි කියලා වැටෙනවා වැටිලා ආයෙ වැටෙනවා එකට නේද 24ක් වැටෙන්නේ නැද්ද කොහෙද නේ 23යිද වැටෙන්නේ 23ක් කරලා ඊළඟට 24 වැටෙනවා නේ 24 ඈ එක වැටෙනවා 24 වැටෙනවා හරිනේ දැන් 25ක් වැටෙන්න ඕන. එතකොට මම ජීවත් වෙන්න කැමති මගේ නිවහන මා තනා තියෙන්නේ 25 වෙනි පැයේ. ඔබේ නිවහන පැය 24 තනා ඇත. ඒ නිසා පැය 24 අර කූඹියා කෝපි වටේ කැරගෙනා වගේ යනවා යනවා යනවා. ඒ පැය 24 තියෙන දේවල් විඳ දරාගෙන ඉන්නවා. රැය දහවල තියෙනවා පැය 24ට. රැය දහවල නැහැ පැය 25ට. 25 වෙනි පැයේ ඉන්නේ. 25 වෙනි පැයේ පැය 24ක් ඇත්තෙත් නැහැ. 25 වෙනි පැයට ගියාම ආයි එකක් එන්නේත් දෙක තුන හතර එන්නේත් නැහැ. ඒ ගියා ගියාම එතකොට ඔරලෝසුව ඉක්මවා ජීවත් වීම, කාලේ ඉක්මවා ජීවත් වීම නැත්නම් අකාලිකව ජීවත් වීම. මේක මම කොහෙන් දහමක් අරගෙන කිව්ව නෙමෙයි ප්‍රායෝගිකව මම මේ හදාපු වචනයක් මේක. ඒක ආත්මීය දර්ශනයක් නිසා මට ඕන විදිහක එක හැඩගස්සලා කියන්න පුළුවන්. අයිතියකුත් තියෙනවා, හැකියාවකුත් තියෙනවා. ඊට පස්සේ රැය දහවල නැති අවස්ථාව ජීවත් වෙන, අකාලික තන ජීවත් වෙන, අවේදීත තන ජීවත්. ඔය ලෝකෝත්තර ධම් හොය හොයා යන්න. ඔය ලෝකෝත්තර ධර්මයන් අහන තරමට, බලන තරමට, පරිශීලනය කරන තරමට ඔබ තුල ලෝකෝත්තර ශක්තියින් වැඩි වෙනවා. අර ලෞකික වල ශක්තියින් වල තියෙන බලය ඉක්මවා යන බලයක් තමගේ ලෝකෝත්තර ශක්තිය තුල බිහි වුණාම පස්මරුන් පරදනවා. ඉන්ද්‍රිය විෂය ඉක්මවනවා. ඉන්ද්‍රිය දැනීම ඉක්ම වූ දර්ශනයක් ඔබට පහළ වෙනවා. ඒ පහළ වීම ඉන්ද්‍රියන් තුරින් තොරව මේ ලෝකයේ දර්ශනය කර ගැනීමක්. දුටුවා දුටුවා පමණයි කියන தත්වෙන් දකින්න පුළුවන්. ඇසුවා ඇසුවා පමණයි කියන தත්වෙන් දකින්න පුළුවන්. මේ අහලා පිළිගුල් කරනවා එහෙම නෙමෙයි. ගඳ සුවඳ දැනුණා දැනුණා පමණයි කියලා කියන්නේ දැනුනම නැහැ. ඔහොම විග්‍රහයක් කවුරුත් කළා නැහැ. දැනුනෙම නැහැ. රස දැනුණා දැනුණ පමණයි කියලා කියන්නේ දැනුනෙම නැහැ. ඈ එහෙමනම් ඉතින් තිත්ත රස දැනුව දැන් මේ දෙයක් කාලා කියන මේක ඇඟුල් ඇඹුල් රසයි. මේ දැනුණා දැනුණ පමණයි. ඈ දැනුණා දැනුණ පමණයි ඇඹුල් රස උනේ කොහොමද? ඇඹුල් රස උනේ වින්ද නිසානේ නේද? දැන් දෙයක් බලන්න ලස්සනයි. මම දැක්ක දැක්ක පමණයි. දැක්ක දැක්ක පමණ ලස්සනයි ඉන්නේ කොහොමද? ඒකයි මම මේ කියන්නේ ගැඹුරට මේවා පරිශීලනය කරලා නැහැ කියලා පෙන්වලා දෙන්නේ ඒකයි. ඈ රහතන් වහන්සේ කෙනෙක්ගේ ගැඹුරු මේ ධර්මයක් එහෙම කියලා දුන්නේ ඒකයි. මේ අඩුපාඩු තියෙන නිසා තමයි අද මාර්ගඵලලාභී වහන්සේලා බිහි වුණේ නැත්තේ. බුදුදහමේ බෞද්ධයෙක් වීමේ ස්වභාවයේ තියෙන සම්පූර්ණ මේ සත්‍ය අවබෝධ කර ගැනීම වෙන ක්‍රමයක් නැහැ. බෞද්ධයෙක් බවට පත් වෙන්නේ භව උද්ද භවය නිදහස් කරන. ඒ නිසා ඔයත් බෞද්ධ වෙන්න, බුදුහාමුදුරුවන්ට ඥාතිකම් කියන්න, අපිට ඥාතිකම් කියන්න, පුළුවන් තරම් අදාදම උත්සාහවත් වෙන්න වීරියවන්ත කරන්න ඔබට පුළුවන්. ඔබට පුළුවන්. හේතුව ඔබගේ ඉන්ද්‍රියන් හයම හොඳට වැඩ කරනවා. ඒ නිසා ඔබට පුළුවන්. අර මං කිව්වා වගේ උදෑසනින්ම මේ කෑම වෙන කාල වේලාව ටික යෙදුවොත් එහෙම හොඳටම ඇති දිනකට. තුන් වේල වෙන කාලේ යොදා ගන්න පුළුවන් නම් මේකට. එතකොට බඩගින්නේ නැද්ද ඉන්නේ කියලායි අපි. මේක කෑම වෙන ගමන් වුණත් මේක මේ ධර්මයේ හොයන්න පුළුවන් දෙයක්, අහන්න පුළුවන් දෙයක්. ඒ නිසා වීර්යය කරන්න ඕනේ දේ ලැබෙන කම්ම ලබා ගන්න කම්ම. මහන්සි වෙන්න ඕනේ, කැප වෙන්න ඕනේ. නමුත් කැපවීම එතකොට මමංකාරයට වැටෙනවයි කිය මේ මමංකාරයේ නැති කෙනෙක් වගේ වෙන්න හදන්න එපා. මමංකාරයේ නැති කරගන්න බලන්න. මමංකාරයේ නැති කෙනෙක් වගේ මේ හිත හසුරවන්න උත්සාහ කරන්න එපා. එතකොට ඒක මුලාවකට වැටෙනවා. ගොඩක් අයට දකින්න බැරි වෙලා තියෙන එකයි. ආරක කරන්න ගියා. ආ ඒකත් මමංකාරයේ වැටෙනවනේ. ආ මේක කරා. ඒතරම් මමත් වැටෙනවනේ. බනහන්න. ආ හොඳ නෑ. ඒකත් මම වැටෙනවනේ. හරි ප්‍රශ්නයක්. මම නැති කෙනෙක් වගේ රඟපාන්න උත්සාහ කරන්නේ නැතුව, ඒ කියන්නේ තමන් තුල හැසිරීමක් ඇති කරගන්න උත්සාහ කරන්නේ නැතුව, තමන් පැහැදිලිව තේරුම් අරගෙන මල් ළඟ මෙහෙම මමත් ඒ කියලා බලවේගයක් මේ වැඩ කරනවා, මට දැනෙනවා, මට තියෙනවා, මම මේක උදුරා දාන්න ඕන කියන අදහසට ඊට ක්‍රම උපායන් සොයා බලා ක්‍රියා කරන්න. එහෙමනම් හැමදෙනාටම ශ්‍රී සද්ධර්මය අවබෝධ වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. තෙරුවන් සරණයි.